එතකොට මම ඒකට විවහාරයක් ඇති කරගන්නවා, ප්‍රත්‍යක්ෂයක් ඇති කරගන්නවා. ඒ ප්‍රඥාත්ය උදව් කරගෙන ඕගොල්ලෝ ඒ සංඥාවම උපදවා ගත්තාම මගමන සිතිර සංඥාවම ඕගොල්ලෝ තුළ තිබුණාම ඕගොල්ලන්ට මම කියපු වචනේ තේරෙනවා වගේ තේරෙනවා. දැන් උදාහරණයක් ඇරෙයිද? දැන් මම බලාගෙන ඉන්නේ මොකක්ද දෙහෙද කියලා ඕගොල්ලන්ට කියන්න බෑ. මම කිව්වොත් මම ඔරලෝසුව දිහේ බලාගෙන ඉන්නේ කියලා ඕගොල්ලන්ගේ මනසෙත් ඒ සංඥාව වේදෙනවා. එතකොට ඕගොල්ලන්ට කියනවා මම කියපු වචනේ තේරුණා කියලා. භාෂාවක් කියන්නේ හැම වෙලාවෙම තව කෙනෙකුගේ සිිතේ තියෙන සංඥාව ඒ විදිහෙම එයාගේ මනසේ අනිත් කෙනාගේ මනසේ තිබුණාම තමයි අපි භාෂාව ගන්නවා කියලා කියන්නේ. විඥාපනය කියලා කියන්නේ විඥාප්ති කියලා කියන්නේ තමන් දැනගත්තා වූ තමන් සතු ඒ සංඥාව අනිත් කෙනාගේ මනසේ ඇති කරවන්න මාධ්‍යයක් වුණා. එතකොට ඒක දැන් ඔරලෝසුව කියලා අපි කියනවා. දැන් එතකොට අනිත් කෙනාගේ මනසේ ඒ වචනේ ඇහෙනකොටම ඒ සංඥාව උපදිනවා. හරිද? එතකොට භාෂාව ගන්න. දැන් අපි භාෂාව ගන්නවා දන්නේ නැහැ කියන්නේ ඒ කතා කරන කෙනාගේ මනසේ තියෙන සංඥාව අපේ මනසේ ඇදෙන්නේ. එතකොට ගන්න. මොකද ඒ විවහාරය වෙනස්. අපි කියමු දැන් ඉංග්‍රීසි අපි දන්නේ නැහැ. ඉංග්‍රීසි කෙනෙක් දැන් බලාගෙන ඉන්න එකට එයා මේක ක්ලොක් කියලා කියනවා. කිව්වොත් අපිට ඒක අපේ හිතේ යෙදෙනවා. එතකොට අපි භාෂාව දන්නේ. අපි කියුවේ ඒක තේරෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට සංඥාව විවහාර කරමු කට්ටියට ඒ සංඥාව මනස යෙදෙනවා. එතකොට එයාට එන්නේ එයාගේ භාෂාවෙන් කිව්වොත්. එතකොට හැමදාම අපි ලෝක ජීවත් වෙන්න නම් විඤ්ඤාති ධර්ම අවශ්‍යමයි. නැතිනම් ලෝකයක් පරමාර්ථයි. සම්මතියක් පරමාර්ථයි. සම්මතියක් අවශ්‍යයි. අදහස් ප්‍රකාශ කරනවා කියලා කිව්වට තියෙන්නේ මංගරාව කෙනෙක් ගාව තියෙන සංඥාව තව කෙනෙකුගේ මනසේ උපදින්න සකස් කරනවා. එතකොට තමයි තේරෙනවා කියන්නේ. දැන් අපි පාර කියලා කිව්වොත් හැමෝටම පෙනේ හිතට හැමෝම දන්නවා ඒ පාර කියනකොට තමගේ මනසේ ඉඳලා ඒකත් එතකොට දැවියලා රෝග කියලා කිව්වොත් සමහර විට මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඒ සංඥාවට ඒ විදිහට විවහාර කරන තියෙන කතියට ඒ වචනේ සංඥාව ඇදගන්නවා. එතකොට එයා දන්නවා. එතකොට හැම වෙලාවෙම භාෂා කියන තැනට ඔබෙන් තමයි සංඥාව වවන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම්, ඉංග්‍රීසි කියලා මේක ඔක්කොම මේ කර්ම මට්ටමට වෙනස් වෙලා තියෙනවා. විපාක මට්ටමෙන් දිනේ. එතකොට අපි දත යුතුයි සංඥාව කියනකොට ඒ විවහාර ප්‍රඥාප්තියෙන් තෙන්නන දේ සංඥාවකට විවහාර ප්‍රඥාප්තිය නෙවෙයි කියන එක. එකම ඔබලෝසුව කියලා අපිට තේරෙන හැටියට එක එක භාෂාවලින් විවහාර කරන්න පුළුවන්. එතකොට සංඥාව කියන්නේ එක එක විවහාරයෙන් තෙන්නන එකම ද්‍රව්‍යයක, එකම වස්තුවක්. අපිට මේ හැදී සිංහලෙන් අපි පොත කියලා දැනනකොට තව භාෂාවක මේ හැදීම වෙන විවහාරයකින් දැනගන්නවා. තව භාෂාවක තව විවහාරයකින් දැනගන්නවා. එතකොට ඒ විවහාරයේ තමයි මත තමයි භාෂාව කියන එක ගොඩනැගෙන්නේ. හැම වෙලාවෙම සංඥාව කියන එකට ඔබෙන් තමයි මේ ප්‍රත්‍යක්ෂයට ඔබෙන් තමයි සංඥාව කියන එක තියෙන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැම වෙලාවෙම සංකාරයට මෙහාතරකින් තමයි කිලස් ටික තියෙන්නේ. අපිට ඇති කරගන්න තියෙන එක ඇති කරගන්න කිලස් ටික තියෙන්නේ ඇලීම, දැදීම, ගැටීම කියන කිලස් ටික තියෙන්නේ සංඥාවට එහාට. ක්ලේශ අනුසය කියන එක තියෙන්නේ සංඥාවට එහාට. සංඥාවයි එහාට. එතකොට අනුසය කියන එක අපි ගන්න ඇත්තේ හැබැයි ව්‍යවහාරයේ මොකදේ කෙලේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ඇති වුණාම අපි දන්නවා. නමුත් ඒක ඇති වෙන්න තියෙන හේතුව තමයි මොකද්ද? අර සංඥාව කියන තැන පෞතන යථාර්ථ බව වෙන තැන. එතන කෙලෙස් නෑ. එතන තියෙන්නේ කෙලෙස් ඇති කරවන්න පුළුවන් හේතුව ඇත්තම දැකන කම කියන සිද්ධිය. ඒක අපට දන්නවා. එතකොට රූප සංඥා, ශබ්ද සංඥා කියන තැනදී රූප සංඥාව කියනකොට අස්ස සද්දේ රස සද්දේ දේර සද්දේ මනස සද්දේ කියලා කියනකොට අර වගේම ඒ සද්දේ නාමත්වය හඳුනා ගන්න ක්‍රමම දති යුතුයි. අපිට හිතට ඇදෙන විදිහ උදාහරණයක් අස්සෝ දේර රස කියලා මම ගන්න එපා කියන දේ තේරුණා. ඒ දුක් සංඥාව සංකාරයෙන් මේ කරදුර දති යුතුයි. ඊට පස්සේ ගන්ධ සංඥාව කියනකොට සිච්ච මාසුන්ද කියයි අරිය මාසුන්ද කියයි අනුපුරුෂෝන්ද කියයි මේ වගේ විචාරක විසෝන්ද කියයි පොදුවක් විසෝන්ද කියලා අපි විවහාරකේ නම් කළාට අර ගන්ධේ නාමත්වය හඳුනා ගන්න ගැතියම ගැතුටි ගත්ත සත්‍ය. ඊට පස්සේ ලුණු රස, පැණි රස, තිත්ත රස, අඹු රස, කහට රස කියලා අපි නම් කළාට රස වල නාමත්වය හඳුනා ගන්න කවුතියමයි ඒක ගැතුටි රස සත්‍ය. ඊට පස්සේ මේ මට සීතලක් දැනුණා, උණුසුමක් දැනුණා, කටුවක් දැනුණා. මේ විදිහට කයට දැනෙන දේවල් අරබය පොට්ටබ සංඥාව අපි ගැටීති විවාහයේ නැහැ. මට ගෙදර මතක් වුණා, දරුවා මතක් වුණා, යාළුවෝ මතක් වුණා, මේ කෑම මතක් වුණා කියන තැනක ඒ විවාහය අයින් කළ ධර්ම සංඥාව. ඔය කියපු සංඥා හයම අයිති සංඥා ස්කන්ධයට. එතකොට මේක සංඥාවද වෙනවා, සංඥා ස්කන්ධද වෙනවා. ඊට පස්සේ තව සංඥාවක් තියෙනවා, දික්ඛි සංඥා. ඒක සංඥා ස්කන්ධයට අයිති නෑ. ඒක කෙලෙසක්. අපි කියමු කාම සංඥාව, ව්‍යාපාද සංඥාව, හිංසා සංඥාව. එතකොට සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා, නිත්‍ය සංඥා කියන සංඥාව ගත්තහම එතකොට මේව ඇවිල්ල දිට්ඨි සංඥාව. ඒව සංඥා ස්කන්ධ දෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට මෙහෙම බලනකොට ඒක සංඥාවක් මොනවද නැහැ. නව සංඥා ස්කන්ධ දෙන්නේ. දැන් අපිට මෙහෙම පුද්ගලයෙක්ව පේනවනේ, පුද්ගලෙක් හඳුනනවා. මේ පුද්ගලෙක් හඳුනනවා කියන තැනත් සිද්ධාන්තයේ සම්පූර්ණයේ තියෙන්නේ ස්කන්ධයටයි තියෙන්නේ දිට්ඨියටයි තියෙන්නේ මානසිකයේ. මොකද ඒකේ ලක්ෂණය තමයි අපිට මේ ස්කන්ධ ටික ඕනේ නැහැ. මේ සංඥාව උපදින්න මනෝමයක් පුරුව. මේ හැටි පත්‍රයක තිබුණත් මේ හැටිම මේ සංඥාව නේ. ඒකයි දැන් දිට්ඨි සංඥාවේ ස්වභාවය තමයි ඒක ඕනම තැනක උපදව ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට කන්න පොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් 22ක් තියෙන රූපයක් තියෙන තැනක මා වර්ණ සටහනක් උපාදාය රූපයක් හැටියට ආපු වර්ණ සටහනක් කියලා ගන්නකොට අපිට පුද්ගලයෙක් කියන සංඥාව තියෙනවා. ඊට පස්සේ අපිට මේ පුද්ගලයෙක් කියන සංඥාවෙන්ද කනබුන ආහාරයෙන් හැදෙන හම්මස්ලේ ආහාර ටිකක් තියෙන තරක් ඕනේ නැහැ. පත්‍ර බලනවා කියන දැක්කා. එතකොට ටීවී එක දැක්කා. වතුරක දැක්කා. කන්නාඩියක දැක්කා. මේ ආත්ම සංඥාව ඒක. හැබැයි මේ හැමතැනකම ආත්ම සංඥාවේ ඉන්නේ වර්ණ සටහන විතරයි. ඒ නිසාමයි වර්ණ සටහන කියන්නේ මහ බුත නිවේ කියන කාරණාව මතක් කරගන්න. මෙතන වර්ණ සටහන අපිට ඉදිරියට දින දෙකක මහ බුත ටික කියන්නේ කන බොන ආහාරයෙන් හැදුන කුණ කොටස් දෙක කියන ආකාරයට ඇදලා තමයි මෙතන වර්ණ සටහන හම්බෙන්නට ලෝකෙදී මහ බුත. කන්නාඩියක වර්ණ සටහන වෙන්න දැනග තියෙන්නේ ඍතු ප්‍රත්‍යයෙන් හටගත්ත පටිඝාපෝ කියන වචන. ඊට පස්සේ ජලය කියන දෙනක ඡායාවක් වෙනවා නම් එතන වර්ණ සටහන ආපු ධාතු විතරයි. මේ විදිහට වර්ණ රූපයේ පිළිසිඳ නොදන්නා කම නිසා අපිට සත්ව පුද්ගල හැඟීමක් දැනෙනවා නම් මේකත් සංඥාවක්. සත්ව පුද්ගල කියලා හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒ හැඳින්ීමේම දිට්ඨි සංඥාවක්. ඊට පස්සේ අරමුණු වගේ නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව, සුභ සංඥාව කියන මේ සංඥා, කාම සංඥා, විපාද සංඥා, හිංස සංඥා කියන මේ සංඥා මෙලැවිලා දිට්ඨි සංඥා. එතකොට ඒ සංඥා ටික සංඥා ස්කන්ධයයි නෑ. මොකද සංඥා ස්කන්ධයේ ටික රහ තුනක් තියෙනවා. මේ දිට්ඨි සංඥා ටික මේ සංඥා විපල්ලාසය. මොකද විපල්ලාස ගත්තහම විපරිත සංඥා කිව්වහම ඕක බෙදෙනවා කොටස් තුනකට. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. එතකොට සංඥා විපල්ලාස නේ, දිට්ඨි විපල්ලාස කියන්නේ එක සෝවාන් මට්ටමේ යථාර්ථය. එතකොට චිත්ත විපල්ලාස කියනකොට අනාගාම මට්ටමවලට ගන්නවා. සංඥා විපල්ලාස කියන මට්ටම අරිහත් මාර්ගයෙන් තමයි යථාර්ථය. එතකොට ඒකෙදි තව ක්‍රම තියෙනවා. හැම එකක්ම නෙවෙයි. දැන් අපි කියමු ඒ විපල්ලාසයන්ගේ අනිත්‍ය දේ නිට්ටයයි කියනවා. එතකොට අනාත්ම දේ ආත්මයි කියනවා. දුක් දේ සපයි කියන, අසුභ දේ සුපයි කියන දිට්ඨි විපල්ලාසයේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය. එතකොට එතන සැප දුක් සැපයි කියන අසුභ දේ සුපයි කියන විපල්ලාසයක චිත්ත විපල්ලාස සංඥා විපල්ලාස කියන හතරක් ඉතුරු කරලා ඉතුරු ටික ඔක්කොම අතහැරලා සෝවාන් ඒ සංඥා චිත්ත විපල්ලාස දෙක දුක්ගේ සැපයි අසුභදී සුභයි කියන විපල්ලාස චිත්තෙන් තමයි ඉතුරු කරන විදිහටම වෙන්නේ. එතකොට ඒ ධිට්ඨි විපල්ලාසේ නැත්නම් ධිට්ඨි සංඥාව කියන්නේ එක අරිහත්ය දක්වාම යන ධිට්ඨි සංඥාව කියලා කියනවා. ආත්මයෙන් සංඥා ස්කන්ධයට අරෝ මේ චිලෙස් සහගත සංඥාව අතරෙන්නේ අරිහත්ය. ඔබ තමයි මේ සංඥාවගේ වෙනස. එතකොට අපි තේරුම් ගන්න ඕන එක දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකී ඇත්ත ඇති හැටි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි. එතකොට එහෙනම් කියන ස්කන්ධ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, අසුභ වූ ධර්මතා. එහෙනම් නිට්ටයයි, සැපයි, ආත්මයි, සුභයි කියන හැඟීමක් අපිට ඇති වෙයි නම් හැම වෙලාවෙම දකින්න මේ ටික මනෝවිඤ්ඤාණ සම්පස්සේ මොකදද නැති මනෝමයම ඇති වෙනවා. තථාගතයන් වහන්සේ වදාළා නම් අනාත්මයි කියලා අනාත්මම තමයි. එහෙනම් ආත්ම සංඥාවක්, පුද්ගල සංඥාවක් කියන එකත් නිදිනවා නම් ඒක කෙනා කෙනාගේ වැරද්ද මත තමන් තමන් තුල ගොඩින එකක් මිසක ඒක භෞතික ධර්මතාවයක් නෙවෙයි. එතකොට ආත්මයි සුභයි නිත්‍යයි කියන මේ අනිත්‍යතාවය තියෙනවා. එතකොට ඒවා තමන් තමන් තුල කෙනා කෙනා තුල හටගත් ධර්මතාවා කියන සතු යත්තර ස්වභාවය නෙවෙයි කියලා තමන්ට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ සත්පුද්ගල භාවයට පෙනෙන ස්වභාවයේ තියෙන කාරණා සමහරවිට මුදෙන්නේ නැහැ කියලා තමන්ට තේරුම් ගන්න ඕනේ. මොකද මේ මනසේ තියෙන විපරිත සංඥාවක් මිසක භෞතිකයේ තුල තියෙන හැඟ දෙවි කියන කාරණාව නෝනින් ගන්නවා. මොකද සතරබුදන් වහන්සේ අනාත්මයි කියලා, අනිත්‍යයි කියලා, දුකයි කියලා කියන්නේ වුණා. ඒකන ප්‍රතිපක්ෂව අපි ගාව තියෙන කටිතික දත්තෙදි ප්‍රශ්නයක්. ඒ සංඥාව අඳුනගත්තාම අපිට කෙලෙස් ටික තේරුම් ගන්න පුළුවන්.
චස්කන්දේ ඇතිවෙන හේතු වශයෙන් දුක්ඛ සත්‍ය ඇතුළු කරන ආහාර හේතු
ආහාර ටිකත් අයිති දුක සත්‍ය. ආහාරේ හටගත්ත ස්වභාවිකයි දුක සත්‍ය. ඔතනදී ඔබේ කරා දැන් අපි කියමු යමක ප්‍රකරණය කියලා අභිධර්ම ප්‍රකරණයක් තියෙන්නේ. ඒකේ තියෙනවා සත්‍ය විභාගය කියලා කොටස. සත්‍යයම කියලා කොටස. ඒ සත්‍යයම කියදී සත්‍ය කියන එක දෙයාකාරකින් වෙනවා. යමක කියන්නේ දෙකක් කියනවා. ඒ යමක ප්‍රාතිහාරය කියන්නේ ප්‍රාතිහාර දෙකක්. යමක සාලා කියන්නේ සාලා දෙකක්. සොබි යමක ප්‍රකරණය කියන්නේ ප්‍රශ්න දෙක දෙක තියෙන. දැන් යමක කියන්නේ යමක වගේ කියන එක දෙක දෙක. යමක කියන්නේ දෙකක්. එතකොට දැන් එතනදී ඒ යමක ප්‍රකරණයදී අහනවා ප්‍රශ්න තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් අහලා තථාගතයන් වහන්සේ විසඳන සමුදය සමුදය සත්‍යයද සමුදය සත්‍ය සමුදයද. එතකොට දැන් සමුදය සමුදයේ සමුදය සත්‍යමයි සමුදය සත්‍ය සමුදයේ දෙවේ සමුදය සත්‍යද ඒ කියන්නේ දැන් සමුදය කියලා කිව්වට ඔක්කොම සමුදයේ සත්‍යයට අයිති නැහැ සමුදයේ සත්‍යයක් කියනං ඒ සමුදයේ සත්‍ය සමුදයක් කියනවා සමුදයේ සත්‍යයක් දැන් අපි ඉතල තේරෙන භාෂාවෙන් සමුදේ කියන්නේ මොකක්ද කියලා කරගෙන යන්න. සමුදේ කියන්නේ මොකේද? හට ගන්නවා. ඇතිවීම. යම් ඵලයක් උපදවන්න හේතුන් එකට කියනවා සමුදේ කියලා. ඇතිවීම. දැන් ගහක් ගත්තොත් සමුපන් හටගත්තේ. හරි. ඒක හටගන්න ඇටයක් බීජයක් තියෙනවා. ඒකට කියනවා සමුදේ. ඒ සමුදය නැවති හේතු ඵලයේ තමයි ගා යමක් හට ගන්න උපදවන පැත්තට හේතු නැත සමුදය කියලා කියනවා. එතකොට ප්‍රශ්නය තමයි සමුදය කියන්නේ සමුදය සත්‍යය කියලා බුදුජානක දෙන්නු එකකටමද කියලා ප්‍රශ්නය අහනවා. ලෝකේ සමුදය කියලා යමක් තියෙනම් ඒ සමුදය කියන ඔක්කොම බුදුජානක සමුදය සත්‍යය කියලා දෙන්නු එකට අයිතිද කියලා අහනවා ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමුදය කියලා යමක් තියෙනවා නම් ඇතිවීම කියලා යමක් තියෙනම් ඒ ඔක්කොම සමුදය සත්‍යය කියලා දෙන්නේකට අයිති නැහැ. හැබැයි සමුදය සත්‍යය කියලා දෙන්නේක සමුදය සත්‍යයටත් අයිති. ඒකද සමුදයකුත් කරන ධර්මයක්. ඒ කියන්නේ යමක් හට ගන්න ධර්මයක් වෙනවා ඒක සමුදය සත්‍යයක් වෙනවා කියලා කියනවා. එතනවා දැන් අපි කියමු කනගුණ ආහාර නිසා රූපය හැදෙනවා. ආහාර සමුදිය රූප සමුදිය කියලා කියනකොට එතන ආහාර සමුදියෙන් රූප සමුදිය වෙනවා කියන තැනක සමුදියේ සත්‍ය නැහැ. එතන සමුදියක් කියලා. ස්පර්ශ සමුදියෙන් වේදනා සංඥා සමුදිය. ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා කියලා කිව්වහම එතන සමුදියේ සත්‍ය නැහැ. එතන තියෙන්නේ සමුදයක් විතරයි. නාම රූප සමුදය විඥාන සමුදය කියනවා. නාම රූපයන්ගේ ඇතිවීම විඥානය ඇතිවෙනවා කියන තැන සමුදය සත්‍යයි. සමුදය විතරයි. හැම වෙලාවෙම තණ්හාව තමයි සමුදය සත්‍යය. තණ්හාව කියන්නේ දුක ඇති කරන හේතුව. දුක හටගන්න දුක ඇති කරන සමුදය වෙන්නේ මොකද? තණ්හාව. තණ්හාව දුක ඇති කරන නිසා සමුදයක් වෙනවා. ඒක තථාගතයන් වහන්සේ වදාළ සමුදේ සත්‍යයට තමයි. මොකද සමුදේ සත්‍ය කියන තැන හැම වෙලාවෙම කෙලෙසයක් පානවා. තේරුණා? එතකොට ආහාරය කියන තැන බැරිලා කෙලෙසයක් තිබුණොත් කෙලෙසකින් මේ සමුදේ දැනගොත් රහතන් වහන්සේලට පෞකින්නේ නැහැ. ඇයි? සමුදය කියන එක ඔක්කොම සමුදය සත්‍යයට අයිති වෙනවා. සමුදය දුරු කිරීමෙන් නිරෝධී සාක්ෂාත් කරගන්න වෙන්නේ. එහෙනම් ධර්මනාසල සමුදය නිරෝධී සාක්ෂාත් කරගන්න හැම වෙලෙම. දුක පිළිසින දකින්ද සමුදය නිරුද්ධ කරන්නද නිරෝධී සාක්ෂාත් කරගන්න. එතකොට නිරෝධී සාක්ෂාත් කළා තියෙන්නේ සමුදය දුරු කිරීම. සමුදය කියන්නේ මොකද්ද? එන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. යාරයන් තන්නා කොහොමෝ භවිකා නන්දිරාග සහගත රත්‍රපත්හාදී නන්දනී සිලිපිතා කාම කරණා භවතන්නා විදෝතන්නා. මෙන්න මේ යම් තණ්හාවක් තියෙනම් පූර්ණ භවික පුනර් භවය පිණිස පවතින නන්දරාගේ සහගත සත්‍යයෙන් ඇලෙන තත්ත්ව තත්හා විනන්දනි ඒ තැන සතුටේ ඒ තැන සතුට වෙන සතුටින් ඇලෙන පුනර් භවය පිණිස පවතින තණ්හාවක් තියෙන මොකද කාම තණ්හා භව තණ්හා රූප තණ්හා කියලා මෙන්න මේ තණ්හාව කිව්වා සමුදය කියලා මොකද දුක ඇති කරන නිසා එතකොට ඒක සමුදයක් වෙනවා හැබැයි සමුදිය සත්‍යෙත් ඊට පස්සේ නිරෝධය කියන එක පැනවීම මොකද ඉඳ බලන්න යෝ තස්සායව තණ්හාය අපේස විරාගෝ චාරගෝ පටිනිස්සග්ගෝ මුක්තියමලෙ ඒ තුන් ආකාර තණ්හාවකේම ඉතුරු නොකොට නැති කිරීමේ අත්හැර දැමීමේ ගෙවා දැමීමේ මෙදීනේ නිරෝධය කියන සාක්ෂාත් කරගන්න ඕනේ. එතකොට සමුදියේ දුරු කිරීමම නිරෝධය සාක්ෂාත් වීම වෙනවා මිසක් සමුදියේ තියෙන්න බෑනේ. ඉතින් සමුදියේ කියන තරක සමුදියේ සත්‍ය තිබුණොත් ඒ කියන්නේ කෙලෙසියක් කියනවා. එහෙම වුණොත් රහත් වෙනවා කියන කරුණ නෑ. ඒ හින්දා හැම වෙලාවෙම සමුදේ සත්‍ය කියලා කියනකොට ඒක සමුදයක් වෙනවා ඇති කරන හේතුවක් වෙනවා ඒකේ ජනදාය ඇති කරනවා. හැබැයි සමුදේ සත්‍ය කියන තැනකම කෙලෙස් කියලා දැක්කේ. ඒක මෙහා සමුදේ කියලා කියනන දැන් කියනවා ඒවා යම් ඵලයක් ඇති කරනවා තමයි හේතුවක් ඇති කරනවා තමයි නමුත් කෙලෙස් නෙවෙයි. දුක්ඛ හේතු ටිකක් තමයි එකතු වෙලා දුක්ඛ ස්කන්ධය උපදවන්නේ. එතකොට ඒ නිසා ඒ ටික ඔක්කොම අයිති ආහාර ප්‍රත්‍යයට ඒක දුක්ඛ සත්‍යයට එන්නේ. තේරුණාද ප්‍රශ්නේ? උපාසකම කොහොමද දන්නේ භවංග චිත්තයයි ජවං චිත්තයයි කියන දන්නේ කොහොමද දැකලා තියෙන්නේ එහෙමද මොකද අවශ්‍ය නැති දේවල් ගොඩ 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 ගන්න දෙපා අපේ ජීවිතෙන් හම්බ වෙන තැනක කියලා කියලා හැදලා හිතන්න ඕනේ ඒ අපි දන්නේ නැහැ දැකලත් නැහැ ඈ භවංග චිත්තය ඒ කියන්නේ මේ උදාරික රූපේ අපි වැරටෙනවා නොපෙනෙන නාම ධර්මවත් නොපෙනෙන නාම ධර්ම වලිනුත් නොපෙනෙන නාම ධර්ම ගැන ඉතින් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න ගියාම ඊට වඩා යහපත් තේරුම් ගන්න ගන්න උත්තර දෙන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ පතක මත වැඩ කරන ඊට වඩා අර්ථ මේ විලාස ප්‍රයෝජනය ගන්න ඕනේ. නැත්නම් මේ භවංග චිත්ත ගැන හෝ ජවන් චිත්ත ගැන හෝ ජවන් චිත්ත උපදින හැටි මොනවද නොදන්නවා නෙවෙයි අවශ්‍ය නැහැ. වෙනා තේරුම් ගන්න ප්‍රශ්නයක් කියලා රූපයක් දකින විට කෙලෙස් නොපදින විදිහට දකින්න නම් දකින්නවා කියන ධර්මතාවය දකින්න ඕනේ. ඒ කියන්නේ අපිට රූපයක් පේනවා කියලා සිද්ධ වෙන සිද්ධිය මොකද්ද? එහෙම සිද්ධ වෙන තැනක තියෙන ධර්මතාවය මොකද්ද කියලා දැක්කොත් තමයි කෙලෙස් නොහටගන්නේ. හැබැයි කෙලෙස් නොහටගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තියෙනවා තදංග ධර්මතා තුනක් තියෙනවා. තදංග ප්‍රහාණය, සමුමය විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කියලා තුන් ආකාරයක් කෙලෙස් හට නොගන්න තුන් ආකාරයක් තියෙනවා. එහෙනම් රූපයක් දකිනකොට අවස්ථාවට විතරක් අපි අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම හෝ මානසිකාරයක් මුල් කරගෙන විරාග මාසිකින් යුක්තෝ ඒ රූපය දිහා දකිනකොට කෙලෙස් උපදින්නේ. එතකොට ඒක තදංග වශයෙන් දකිනවා. යම් කිසි කෙනෙක් රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන මට්ටමට හිත හොඳට වැඩුවාම සමාධිගත වුණාම ඒ සමාධිගත මනසක ඉඳගෙන රූපාරම්ම සද්ධාරම්ම ආදී ආරම්ම පරිහරණය කරද්දී කෙලෙස් උපදින්නේ. එතකොට නිෂ්කම්මන ප්‍රහාණය. තව තියෙනවා රූපය පේනකොට රූපය පේනවා කියන තැනක පවතින මෙන්න මේ ඇත්ත කියන කාරණාව රූපයක් දකින්න කලමනවා. කිසිම වෙලාවක භෝක්තුව කරුණාට පස්සේ දිනන් ඉගෙන ගන්නවා කියන එකක් නැහැ. කලින් ඉගෙනගෙන තිබ්බොත් කරුණු වෙලාවට දිනන්න ඕනේ. කලින් ඉගෙන ගන්න නැතුව භෝක්තුව කරුණු වෙලාවම කොහොම හරි ඉගෙන ගන්නවා ඉගෙන ගන්න තියෙනවා කියන එක පුළුවන්. ඒ වගේ තමයි මේ ආයතන වල ආයතන පරිහරණය කරනකොට මෙලි නොගැටි ඉඳ නෝනක් හදා ගන්නවා කියන එක කියන්නේ ආයතනික පරිහරණය කරන සාධක යාකරනවා කියන්නේ අපිට රූපයක් හඳුනනවා නැති විදිහට රූපයක් එනවා කියන තරම රූපයේ මෙන්න එක ඒ රූපය ඇතුළේ තියෙන මෙන්න මෙහෙමයි මේ එක නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා රූපය ඇත්ත මෙන්න මේකයි කියන ටිකක් අපිටව තියෙනවා තිබ්බු තමයි ඇහැට රූප ගැටෙනකොටම අර ඥාන දර්ශනේ සිහිවෙන්නේ හෝ සිහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් සංකේතියේ නැත්තම් එයාට ඇහැට රූප ගැටෙනකොටම ඇති වෙන්නේ කෙලෙස්. ඒ නිසා ඉස්සෙල්ලා මේ ඇත්ත ඇති හැටියේ දන්නා වූ මොනක් තියාගෙන මේ ආයතන ටික පරිහරණය කරනකොට සංකේත වශයෙන්ම කෙලෙස් නැති වෙනවා. ඊගොල්ලෝ දෙකෙන් හොඳට මතකයක් ගන්නද හොඳ කාරණාවක් තේරුම් ගන්නද ආයතනයන්ගේ ලෝකේ පරිහරණය කරන්න කලම ආයතන ගැන ආයතනයන්ගේ ලෝකේ හදලා දෙන්න ධර්මතාවය ගැන ඒක ඇතුළේ තියෙන හේතු ටික ගැන අපේ මොනක් තියෙන්න ඕනේ. එහෙම අපේ ගම තිබුණොත් ඒ ඥාන දර්ශනයේ පිළිගීමත් එක්කම අවදි වෙන්නේ එහෙම නැතු අපි ගමනේ ඥාන දර්ශනයක් නැත්තම් පෙනුනට අපේ මනසේ අවදි වෙන්නේ නැහැ. අවදි වෙන්න තියෙන්නේ ආස බොහෝ කල්පිත ප්‍රවෘත්තින කෙලෙස්. ලෝකෙට වෙන්නේ එකක්. ඇස් ඉදිරියට රූපයක් එනකොට අවදි වෙලා නැගිටලා ඉන්නේ ඉන්ද්‍රිය නැහැ. දොර ඉස්සරහා පිළිගැනීම වෙන විදිහට හැදිෙන්නේ කවුද? නීවරණ කරන්නේ. එතකොට ආයතනයට යමක් හම්බවනකොට නීවරණ ටික තමයි දීපත් වෙන්නේ. නීවරණ වල සාහන චිත්තය කියන තමයි අපි දැනගන්නේ. එතකොට බදහාකට පරිගීත සංදර්ශනයක් උත්තරිනවා කියන්නේ කියනකොට බැලුවා ඒ කියන්නේ පිටිපස්සේ සංගීතයක් මතම හොඳ නැහැ දැන් අලුත් ඩිජිටල් ප්‍රමේයයට තමයි සාකච්ඡා දෙන්නවා ඔක්කොම ඔක්කොම විසන්දි කරගන්න මොකද අතවසරෙන් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳට හු වෙන විසන්දි කරක් නෙවෙයි. පොතක් අහරි පොදු වැඩකට යද්දී අපෙන් මේ ආයත අනිත්‍යයට කාර්යයක් නොවෙන්න අපි වරබලා ගන්න ඕනේ. මේ ඒක අපි අධ්‍යක්ෂකව කැටිට ගාව මේ ඒක හදිස්සියම අවස්ථාවක කවුරුහරි කතා කරපොත් මේක විසන්දි කරලා නැයි නම් සද්ද නැහැ කියලා හිතලා අපේ තියාගන්න මට තේරෙන්නේ නැහැ. අපේ තියාගත්තම තමන් දෙකලා යන්නේ. එතකොට නිහින් ඒ කාර්යෙ එදිර යනවා. ඒ විදිහට උපයයක් කරගන්න. සුදුසුයි. මේ කීපෙක කොට. එතකොට ඒ රූපයක් තේනවා කියන කලින්ම අපි ගාව ඒ රූපය හැමදේ ඇත්ත ඇති හැටි දන්න දකින ඥානයක් තියෙනවා. ඒ ඇත්ත ඇති හැටි දන්න දක්වා ඥානයක් තියෙද්දී ඔහට රූපය පේනකොට නැගිටලා අවදිලා ඉන්නේ ඉන්නවද? හත්පස්සක මේ ආයතන ටික අහන දකින කෙනෙක් කියමුද? තාම නිකන් හදේට ටිකක් අවදිද? අපේ මනස දැන් කියන මාස දැක්කේ තමයි බුදුදහම බුදුබණ කියලා අහලවත් නැති කාලේ ඇසිදිරි පිටට යමක් හම්බ වෙනකොට මේ ආයතනයන්ගේ ඇත්ත දැක්කොත් ඇත්ත දකින්න පැත්තට එහෙම හිතුනොත් සිහිවුනොත් නේද බුදුන්? මොකද අපි කවදාවත් අපි ගාව නැති දෙයක් ඇති වෙන්නේ නෙවෙයි. එතකොට කියන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා ආශ්‍රය. මේ ඇත්ත ඇටි මතකට අපේ මනසේ උරු පුරුදු ගති ටිකේ දෙනවා. එතකොට ඇත්ත ඇහිදී දකිනකොට කියන්නේ විද්‍යාව. ඇත්ත ඇහිදී දන්නව දක්නව මොනක් අපිට තියාගෙන තියනවා නම් අපි මේ ආයතනය පරිහරණය කරනකොට නැහෙන රූපයක් දකිනකොටම අන්නාගේ ඥාන දර්ශනය තමයි ශීලිය. එතකොට අපි මේ ඥාන දර්ශනයේ ඉතින ගතිය එන්නින්ද වැඩි කරන්න වැරද්ද සිහි වෙන ගතිය අඩු කරන නිවැරද්ද ඇත්ත දකින ගතිය හෙන්නෙ වැඩි කරන එක තමයි අපි ඉන්ද්‍රිය වඩනවා කියලා කියන්නේ. ඒ වැරද්ද එනෙක් නතර කරන නිවැරද්ද මොක විතරක්ම එන මට්ටමට තමයි අපි බල කියලා කියන්නේ. ඊට පස්සේ වැරද්ද එන්නෙම නැහැ නිවැරද්ද විතරක්ම එන මට්ටමට තමයි බුද්ධියන් කියන්නේ. ඒ මට්ටමට අහන්න තමයි සම්මා දිට්ඨිය කියන්නේ දැකීම නිවර්දිනයි කියලා තව වෙන මට්ටමකට එතකොට මේ ගමන ප්‍රතිපදාව වඩන්න පුළුවන් කියලා කියන සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන සතරේ විපාද පංචේන්ද්‍රිය පංච බල සතර මුදංග අධිෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ ওই විදිහට දැරද්දී ඉන්න අපි කල්යාණ මිත්‍ර ඇසුර සත්‍යර්ම ශ්‍රවණය නිවර්ද ඉගෙනගෙන හිතේ හුරු පුරුදු කරනවා. හුරු පුරුදු කළාම ටික මුලදී ඇහැට රූපයක් පේනකොට අමතක වෙලා වැරද්දම යනවා සිහි වෙනවා. නෑ අපි රූපයක් දක්න තැනක තියෙන ඇත්ත මෙන්න මේක මේ වර්ණ සටහනක් නේ. ඈ ඇහෙන් බලපු නිසා එහෙම රූපේ උපද්දලන තියෙන්නේ. මේ කියලා මුතිවිලි මහත්මිය තුන්වැනි තුන තියෙනවානේ කියලා හිතන තාම ඔකු තේරෙන්නේ නැහැ සමහර වචන ටික අතුරයි කිව්වේ කියනවා. එතකොට ඕක ටික දියුණු වෙනවා. ඔය ටික දියුණු කරන්නේ ඉන්ද්‍රිය බල උද්ජංග කරන මට්ටමට ගන්න තමයි නිකම් බැල වූ දර්ශනය ගන්න. අපිට මෙහෙ කරන්න තියෙන්නේ සතර සතිපට්ඨාන වඩනවා. කය කෙරෙහි වේදනා චිත්ත ධර්මයන් කෙරෙහි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වඩනකොට තමයි අපිට එර්ධිපද ඡන්ද චිත්ත විරි විමර්ශන කියලා මේක දැන් මුලින් කරන්නේ මේ ටික හරි අපහසු. දොස්ති කිසිම අපහසුකම් තුර කැමැත්තෙන් හිත සතුටින් වැඩි කරන්න පුළුවන් මට්ටමට එනවා. ඊට පස්සේ තමයි ඔන්නේ ඉන්ද්‍රිය කියන එක මේ ඇහැට රූපයක් හම්බ වෙනකොට මොනවයි කතා කරන ඥාන දර්ශනය ටික ටික ඉස්සරහට එන්න ගන්න. එහෙම නැතුව අපි මේ දර්ශනය දැන් ඉගෙන ගත්ත ඕකනේ මෙහෙම හිතේ තහිරියට හරියන්නේ. ඔය දර්ශනය එන්නෝනේ ඉන්ද්‍රිය වල බුද්ධත්ව වල ඒකද කියන්නේ මේ දෙත්තේ යා. සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන වීදී වල. මම ඔය හැමදේම කියන්නේ මේ දර්ශනය ඉගෙන ගන්න ඉගෙන ගන්න බලන්න ඊටපස්සේ එන්න මේ නාම රූප දෙකක් තියෙනවා රූපය මෙහෙම හැදෙන්නේ කියලා බලන්න කියලා කියන්නේ. ඒ විදිහට බලනකොට කරන්නේ නීවරණ ධර්ම අනුගමනය. හිතේ විසිරුණ කමාණු කරනවා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරනවා. එතකොට අරමුණක් හම්බ වෙනකොට ඉබේම සිහි වෙන්න වැරද්ද නැත්තම් මේ වැරද්ද ඉබේම සිහි වෙන කතිය නතර කළා නම් සමාධියෙන් කරන්නේ. එතකොට මේ නිවැරද්ද ඉගෙනගත්ත අහගත්ත දේ සිහි කරගන්න ඉඩ තියෙනවා. ඉතින් අපේ විදිහට බලනකොට මේ දෙලස්තික සමෝචේද වශයෙන් නැති නේ කියන්නේ ආශ්‍රව ධර්ම මූපදින ස්වභාවයට පත් වෙනවා. කෙලෙස් ධර්ම මූපදින ස්වභාවයට පත් වෙනවා කියනකොට ස්පර්ශ ආයතන හරි හට ගන්න අරමුණ වල සැඳෑම ස්වභාවය නුවණින් දකින බව මනසේ දෙන්නේම ලැබුව තියෙනවා අපෝ කියලා. අන්න එතෙන් තමයි අපි ආත්මාන්තයේ කියලා කියන්නේ අපි මොකද සූත්‍රයක් ලබන අපේ ජීවිත කතා කරනකොට ඉන්ද්‍රියයන් අධිෂ්ඨාන කරනවා එකකින් ආරක්ෂා වෙලා හතරක් දුරු කළා පහක් අයින් කළා හයකින් අරගෙන එකක් ආරක්ෂා කරලා හතරක් අයින් කළා මේ විදිහට ක්‍රමයක් ටිකක් වෙනවා තේරෙන්නේ දැන් ඒක කියන විදිහ වැඩි හරි තවම පිටින් ප්‍රශ්න හොඳට හුරු වෙන්න ඕනේ තමන්ට හිතලවත් අතහරින්න බැරි විදියට. කොල්ල ගුලියක් ඇලවුවාම ඇලවුවා වගේ හිත ඉදිරියෙන් බැඳලා තියෙන තැන දක්වා මේ තියේ වැටෙනවා. අත ඇරෙන්නේම නැහැ. හිතලවත් වෙන කරන්න බැරි මට්ටමට එනවා. හරිද? සති ආරද්ධෝ හෝති කියන එක පොත. හොඳට සිහිය එළබති කීවේ. එළබති තිබ්බෝ. ওই සති නිමිත්ත දැන් අද හිමතුම් කරන එකනේ, ගන්න එකනේ. ඊට පස්සේ ඒකේ අපි මොහහරි දෙයක් කරන මොහහරි අත්‍යන්ත බලවත්. සිහිය පිළිගනවද පිළිගන සිහිය පිළිගන දවසක් එනවා. එදා හැමදාම මේ සත්‍ය නිමිති හිත තියාගන්න කියන්නේ හැමදාම අමාරුයි. ඊට පස්සේ ඒකෙන් අපිව රකිනවා. අපි යාවරක්කාම එයා අපිව රකිනවා. සත්‍ය නිමිත්ත වැඩිනවම ওই තැන දක්වා. ওই තැන දැක්කොත් තැන දක්වාම වැඩිනවා නම් ඒක මගේ මුල් ප්‍රශ්නේ අහන්නේ නැහැ. තාම නගහින්දයි ඒකත් අහන්නේ. ඊගාවෙක මේ කය කනගුණ ආකාරයෙන් හැදිලා තියෙන්නේ කුණු කොටස් ටිකක් තියෙනවා. මේක ඇසුරු කරගෙන චිත්තචෛතසික ටිකක් පවතිනවා කියලා බැදී යුතුයි හරියට. ඒක දැනුවාම හරියට පෙනෙන තරම් දක්වාම අත්ති කායුතුව පාස ප්‍රතිපත්ති ප්‍රතිතා හොති. සත්‍ය පුද්ගලේ නෝ කල්පමනක් ඇත්තෙන සිය හොඳින් එළබෙනවා. මේ හිතන්නේ නැතුව එහෙන් බලනකොට පුද්ගල භාවයේ පැකිලා පෙනෙන තරම් දක්වා එනවා. එන්නෝ ඔබ කළාට තාම ඇත්තෙන් දැනගෙන නැහැ. ඒ හින්දායි තව මොකද කරන්න ඕන කියලා අහුවේ. ඒ හින්දා ඔය කවට හර තව උද්දත යන්න තියෙනවා. ඉවර නැහැ. තාම ඔක ජාතෝ විතරයි පස්සතෝ. ඒ හින්දා ඔය ටිකම කරගෙන යන්න එදා නිවර්ත ධර්ම දුරවහම කලින්ත උගමන්ට තේරෙනවා තව මොකද කරන්න ඕන කියලා මට අහන්න ඒ උගලන්ගේ එච්චරට තමත් පැහැදිලි. ඒ හින්දා මොකද ඒ මට්ටමට එනකොට ප්‍රීතිය සතුට දැනෙන්නේ තමන්ටමයි. තමන්ගේ මනසේ පෙරපසු වෙනස දැනෙන්නේ තමන්ටම. දැනනකොට කෙලෙස් දුර වෙනවා, නිවන ධර්ම දුර වෙනවා, හිත සමාධිය වෙනවා කියන එක වෙනවා. එතකොට එදාට අපි අර කතා කරපු දර්ශනේ බුදුහාමුදුරු දේශනා කළයි කියලා අදහන දර්ශනේ සුදස්සන ආමුදුරු කිව්වයි කියලා අදහන දර්ශනේ තියෙනවා. පෙරපසු වීම හට මෙතුණ නැතිනම් තියෙනවා. ඒ සමාධිගත මොහොතේ පෙනෙන දවසක් එන බුදුහාමුදුරුවෝ කියනවා තව ආගමක් කියනවා ඇත්තම එක නේද ඇත්තටම අදත් එක වෙනවා. අපි ආයතන කුසල නැතිකම කියන්නේ ආයතන කුසල නැහැ කියලා කියන්නේ ඉතා වේගෙන්. ඒ කියන්නේ ජවන ප්‍රඥාවක් නැහැ අපිට, ශීඝ්‍ර ප්‍රඥාවක් නැහැ. ක්ෂණිකව ඒ ආයතනය අතහැරලා සමගාම ඊට උපදින අනිත් ආයතනය ගැන නුවණ නැතිකම තියෙනවා. එතකොට ඇහෙන් දැකපු දේ අපි යමක් බලලා ඇත්තක තියද්දි හෝ වෙන දෙයක් හිතද්දි හෝ ඊට පස්සේ ඊට සමගාමීව උපදින මනෝ විඥානය සිතට යනවා. අපි ඒ මනස අල්ලගන්න දැන් තියෙන මනස ධර්මාරම්මනක් මනස කියන්නේ මනස ධර්මාරම්මන මනෝ විඥානයක් නේද කියන තැනකින් උපන්න නිමිත්තක් නේද කියලා දන්නේ නැති හින්දා යටි දැකපු දෙයක් වගේ දැනෙන. අපිට හරියටම පෙනෙන දෙයට සමානතරව උපදින මනෝ විඥානය අල්ලගෙන තේරුම් ගන්න පුළුවන්. මනෝ විඥානයේද අනතුරු උපදින අනිත්‍යත්වය තේරුම් ගන්න පුළුවන්. ඔයගලට ඉතේමයි තේරෙන්නේ චුත්තක සම්බන්ධයක් නෑ. දැකපු දේ සහ දැකපු දේ සිහි කරනවා කියන සිද්ධිය අතර අහසට පොළොව වගේ වෙන දැකපු දේ ඇහෙන් දැක්කොත් දැනෙන්නේ කවදාවත් ආය දැකක දැ කියන මොහොතක් කියලා තියෙනවා. දැන් අද දකින දේ දැකීම පස්සේ නිරුද්ධ වෙනවා. අහන දේ ඇහෙනුන් පස්සේ නිරුද්ධ වෙනවා. මේ පංචායතනයම හතර නිරුද්ධ වෙද්දී ඇති බවට ඔක්කොම ටික මනෝ විඥාණයෙන් පුරවලා තියෙනවා. එතකොට අපි මනසත් ධර්ම රත්න මනෝ විඥාණය කින්නත් පැති පස්සෝ කියන ධර්මතාවයේ දෙනෝ නැති වුණාම අපිට හිතෙන්නේ මොකද? මේ ඔක්කොම ටික තියෙනවා වගේ. එතකොට ඇති බව කියන එක තියෙන්නේ හැම වෙලාවෙම කෙලෙස් නිසා. ආයතන ගැන හඳුනා නැතිකම මත අවිද්‍යාව මත තියෙන රෝගකට අනිත්‍ය වලවත් මේ නිත්‍ය බව නැති කරන්නේ. මේකද තියෙන්නේ අනිත්‍ය වෙන සිද්ධිය නොනින් දකින්න. නොනින් දකින්න කියන්නේ හඳුනා ගන්න තියෙන්නේ. මම ඔය කියන්නේ ඒක මොනවයි කෙනා කෙනා ටික ටික පරීක්ෂා කරනවා කියලා ඇහෙන් හොඳට බලාගෙන යනවා කියන පොත දිහා. දැන් හොඳට තමාම තීරණය කරනවා. දැන් මේ චක්කු සම්පස්සපච්ච උපජ්ජති වේදිත ඈ එක රූප සංයාව. ඊට පස්සේ මම හිතා මතන F2 හෝ ඔළුව අහකට අරගෙන දැන් F2 පියාගම මේ සටහන සිහි කරා. සිහි කරනකොට දැන් මේක මනස ධර්මාරමණන් නිසා උපන්න එකක් නේද කියලා හිතෙන් කෙලෙසේකින් දැකපු එකමයි කියලා පෙන්නද්දී නෑ දැන් ඇස් දෙක වැහිලා දැන් මේ තියෙන්නේ මනසින් දැකපු විතරකේ සිතින් සිහි කිරීම නිසා දැනගන්න සිතින්ම දැනගන්න බවක් නේද කියලා නැවත නැවත තරකවල මේක මනෝ සම්පස්සය මනෝ සම්පස්සෙන් හටගත්ත එකක් කියලා බලන්න. ඕම කරනකොට ගන්නකොට ඕගලන්ට මනෝ විතරක හොඳට පැහැදිලි. එතකොට ඉබේම ඒගොල්ලන්ට තේරෙන්නේ ඇත්තටම දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි. ආයෙත් ඇහෙන් බැලුවොත් පේනවා. එතකොට ඒ තේන දේ ඉතුරු නැතුවම නැති වෙනවා. මේ මුලින් මානසික කියලා හඳුනාගත්තත් හරි තේරුම් නැතුවට තේන දේ කියනවට වගේ දැනකින් හැගීම තියෙනවා. මේ ආයතන දෙක නැවත නැවත වෙන් කරනකොට සමාජියත් එක්ක නෑයුමකට තියෙනවනේ කියන ගතියද අපහැර. දැන් අපිට හිතෙන්නේ යමක් දිහා බලුවහම ඉතුරු නැතුව නැති වෙනවා. ආපහු සීකරන එක මානසයි කියලා සීකරුවා. මේ ඒකට බැහැර තියෙනවනේ වගේ දැනකින් හැඟීමක් තියෙනවා. කොච්චර තිබුණා. ඒ හැඟීම කියන්නේ ඒ ආශ්‍රවයක. ඒකෙන් බැහැර තියෙනවා කියලා බොහෝ කාලයක් ගත කරපු හුරු. ඔබට තමයි ආශ්‍රව ගෙවනවා කියලා කියන්නේ. මුලින්ම ආයතනය වෙන් කළ හොදන්නකම තමයි අවිද්‍යාව ආයතන ටික වෙන් කළ ගන්නවා. දැන් අවිද්‍යාව වෙන්නේ හමුද ආශ්‍රවය කියලා. මේ බාහිර තියෙනවමයි කියන හුරුව තියෙනවා. ඔබට කියන බව ආශ්‍රව කියලා. බාහිර තියෙනවාමයි කියන තැනකින් තේරෙන්නේ. දැකපු වහපු අය පුද්ගලිය වස්තුම් බාහිර ඉන්නවා කියලා තේරෙන්නේ කියන කාම ආශ්‍රව කියලා. එතකොට ඔය විදිහට ආයතන කුසල වුණොත් පංචායතනය වෙනමයි මන ආයතනය වෙනමයි හඳුනගන්න ටික ප්‍රයෝග කළොත් වෙන ප්‍රතිබිම් හතර ඉතුරු නැතුව නැති වෙනවා කියන එක සුදුනියක් නැහැ. ඒ හින්දා ඔය වගේ තැනකට ගියාම අර ගතිය නැහැ. එතකොට තියෙනවා තවමද තියෙන ප්‍රශ්න. ආපෝ ධාතු ධර්මය කියලා පරිවර්තන කියලා නැහැ. අබ්ධාතු කියලා කියන්නේ ආපෝ ධාතු තමයි. කොත්තනද තියන්නේ ධාමය කියලා පරිවර්තන. ධම්මායතන පරිවර්තන. ධම්මායතන කියලා කියන්නේ ධම්ම ආයතනය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන චෛතසික ටිකට තමයි ධම්ම කියලා කියන්නේ. ඒ චෛතසික ටික නිසා නැවත නැවත සිත් උපදින හින්දා ඒකට ආයතනයක් කියලා කියනවා. ධම්ම ආයතනය. ඒ සිත්තුලියෝනි නැවත නැවත සිත් උපදින නිසා ආයතන කියලා කියන්නේ අයදානත්තු ආයතනත්තු ආකාරත්තු ආකාරත්තු ආයතනත්තු කියලා. ආයතන කියලා කියන්නේ ස්වර්ණාකර රතනාකර වගේ ආකාරවල නැවත නැවත වස්තු උපදිනවා වගේ. ආයතනත්ව ආයතනත්ව නැවත නැවත මානසිකව රජයට අයබදු ගෙවන්නා වගේ ආයතනත්ව නැවත නැවත චිත්තචෛසික උපද්දන ධර්මතාවේ හඳුන්වනවා ආයතනයි කියලා. දැන් අපි චක්කු ඉන්ද්‍රිය චක්ක ආයතනය චක්කු ධාතු කියලා කියනකොට එකම ඇහැ එයා කෙරෙන එයාගේ කෙරෙන වැඩවලින් යව නම් කරතියි. මේ ඇහැ නැවත 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 සිත් උපද්දන නිසා තව තව චෛතසික උපද්දන නිසා චක්කු ධාතු කියලා කියනවා. ඒ වගේ මේ වේදනා සංඥා සංඛාර කියන ධර්මා ධර්මතා ටික නැවත නැවත සිත් උපද්දන නිසා ඒක ආයතනයක් වෙනවා. ආයතනයක ඔය සත්‍යද කියලා කියන ආයතන කියන්නේ ඒක එක එක උපද්දන ඒ අදහසම තමයි. සිත් උපද්දන නිසා ආයතනය ඔබ ධම්ම ආයතන අරියාපන්න කියලා කියන්නේ අනුවගිය. එතකොට වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටික අනුවගිය ආපෝ ධාතුවක් නේ. අනුවගිය රූප කියනවා 14. ඒවට කියන සුඛෝධ ධම්ම ආයතන පරියාපන්න රූප. ඒවා එතකොට ධම්මායතනය කියන්නේ මොකක්දද? පරියාපන්න කියලා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. පරියාපන්න කියන්නේ අනුවගිය. කාම ධාතුව පරියාපන්න. කාම ධාතුව අනුවගිය. රූප ධාතුව පරියාපන්න. රූප ධාතුව අනුවගිය. අරූප ධාතුව පරියාපන්න. අරූප ධාතුව අනුවගිය. ඒ පරියාපන්න කියන්නේ ඒ අනුවගිය. එතකොට සිතේ කියන සිතුවිලි අනුවගිය සිතුවිලි නිසා හැදෙන රූප 14ක් කියනවා. මොනවද? ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ආකාශ රූපේ, ලහුත රූපේ, මුදිත රූපේ, කම්මනත රූපේ, උපච්ඡේ, සාන්තති, ජරත, අනිත්‍යත, කබලින්ක ආහාර කියලා මෙන්න මේ වගේ රූප ටිකක් තියෙනවා. මේවා සිතක තියෙන ගති ටික, පිටුලි ටික නිසා උපදින රූප ටිකක්. ආපෝ ධාතු වයිති මහ භූත රූපේට පට්ඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික මහ භූත ධම්මායතනය පරියාපන්නගේ සියලුම රූප උපාදාය රූප මහ භූත නිසා ප්‍රකට වෙන මහ භූතයන්ගෙන් සිතුවිලි ටික නිසා ප්‍රකට වෙන රූප. එතකොට ඒකේ අයිතිය තියන්නේ මහ භූතයන්ට නෙවෙයි ධම්මායතනයට වෙනසක් තියෙනවා. දැන් වර්ණ සටහන ගන්න මේ ඒ වර්ණ සටහන ගත්තාම මහ භූතයන්ගේ උපාදාය රූපය කියලා කියන්නේ. ඒකේ අයිතිය පනවන්නේ උපාදාය රූපය. සුඛම රූප ටික ගන්න. ඒක මහ භූතයන්ගේ උපාදාය රූපයක් වුණාට ඒක ධම්මායතනයේ පරිණාමයක් කියලා කියනවා. සිතේ තියෙන ගති ටික නිසා ඇති කරන. එතකොට ආපෝ ධාතුව කියලා කියන්නේ මහ භූත. මහ භූත සිත නිසා හටගන්නේ නැහැ. සිත ඇසුරු කරගෙනයි පවතින්නේ මහ භූත. මහ භූත සිත ඇසුරු කරගෙන සිත පවතිනවා. සිත නිසා උපදවන රූප මහ භූතයන්ගේ සුඛව. තව මොනවද කියන්නේ? හීන රූප කියලා කියන්නේ එතනදී ලෝකයේ තුල හීනයයි සංගත ලෝකයෙන් ගන්නෙ දෙන්නන්නේ මේව ඔක්කොම රූප කිව්වහම ස්වභාව අර්ථයකට යනවා. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියලා අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියලා නැහැ. නමුත් ලෝකයට හම්බ වෙනවා, ලෝකේ මනසට හම්බ වෙනවා රූපයක්. මොකද අතීතේ මම බලපු රූප, බලන්න යන රූප, දැන් කියන රූප කියලා මේ රූපවල ප්‍රභේදයේ බෙදලා තියෙන කෙනා කෙනාගේ මනසට කරා තියෙනවා. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ඊට පස්සේ ආධ්‍යාත්මික රූප, බාහිර රූප කියලා. හීන රූප කියලා කියන්නේ ලෝකය පිළිකුල් කරන, අවමන් කරන, නිඳා කරන, දුර්වර්ණ ස්වභාවයෙන් යුක්ත රූප වලට හේන රූප කියන. ප්‍රණීත රූප කියලා කියනවා ලෝකියා සතුටු වෙන කැමති වෙන නැවත නැවත බලන් හදන ප්‍රිය කරන රූප වලට ප්‍රණීත රූප කියනවා. එතකොට මේ ඒකෝසාකාරික රූපය අරද ඒකෝසාකාරික බෙදීම පෙන්වන්නේ කෙනා කෙනාගේ මනසකට. ඒක කියන්නේ අපිට අතීතය අසුරු කළ අනාගතය අසුරු කළ වර්තමානය අසුරු කරන රූපයක් හෝ වේවා ආධ්‍යාත්මිකයි කියලා පෙනෙන බාහිරයි කියලා පෙනෙන රූපයක් හෝ වේවා හීනයයි කියලා පෙනෙන නැත්නම් හරි ලස්සනයි හොඳයි ප්‍රණීතයි කියලා පෙනෙන තැනක තියෙන රූපයක් හෝ වේවා හිතපස්සේ ඉතාම ගොරෝසුයි කියලා හෝ සිවුම් කියලා පෙනෙන රූපයක් හෝ වේවා ළඟ තියෙන රූපයක් හෝ බාහිර රූපයක් වේවා ඒ හැම තැනකම තියෙනවා නම් තියෙන්නේ සතර මහා ධාතු උපාදාය රූපයි කියන උත්තරේකුයි යන්නේ. අපි හිතන ඕනම තැනක තිබුණා නම් තිබුණේ තියෙනවා නම් තියෙන්නේ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු උපාදාය රූපයි කියලා උත්තරයක් කිටි උත්තරයක් අරගෙන බුදුරජාණන් වහන්සේ. එතකොට එහෙම නැතුව අපි හිතාගෙන ඉන්න විදිහට වෙනත් වෙනත් වූ සත්වයන්ගේ රූප, මනුස්සයන්ගේ රූප, යක්ෂයන්ගේ රූප, දෙවියන්ගේ රූප තිබුණා හෝ තියනවා හෝ එහෙම නෙවෙයි. ඈ මේ රූපයේ සැබෑ ස්වභාවය තමයි චත්තාරෝච මහා භූත, චතුර්ණංච මහා භූතන උපාදාය රූප. සතර මහා ධාතු සහ උපාදාය රූප කියලා එකක් තමයි තියෙන්නේ. එහෙම තියෙන තැනක කෙනා කෙනාගේ මනසින් මේක ප්‍රවේදගත වෙන ඒකලෝස ආකාරයක් වෙලා තියෙනවා. රූපේ ඒකලෝස ආකාරයකින් හම්බවෙන්නේ කෙනා කෙනාගේ මනසට. එතකොට කෙනා කෙනාට හම්බෙන රූපติก තත්ත්වයක මාත්‍ය විස්තර කරලා පස්සේ දේශනා කරනවා මේ කුමන තැනක රූපයක් තිබුණත් ඕගලන්ට හම්බ වුණා කුමන විදිහකට හරි. එතන තිබුණා නම් තිබුණේ සතර මහා ධාතු උපාදාය රූපයි කියලා පෙන්නලා එතන තියෙන සතර මහා ධාතු කියන්නේ මොනවද කියලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පෙන්නලා ඒව ඇති වෙන්නේ කොහොමද කියලා කියනවා. හා සතර මහා ධාතු ඇති වෙන්නේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටිකට තමයි සතර මහා ධාතු කියන්නේ. ඒ කියන්නේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා දෙමයි. පඨවි හෝ පඨවි යන සංඥා හෝ ආපෝ හෝ ආපෝ යන සංඥා හෝ වායෝ හෝ වායෝ යන සංඥා හෝ තේජෝ හෝ තේජෝ යන සංඥා වගේ තමයි මහා භූත හතර දන්නේ. අපිට හම්බ වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකකින්. වර්තමානයේ පවතින ආහාර ප්‍රත්‍ය පඨවිය ආපෝ උදවල ආපෝව පඨවි උදවල මේ දෙක තේජෝ උදවල මේ තුන දෙක වායු උදවල ඕමෝගේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යකින් තමයි පවතින්නේ. ඒ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යකින් පවතින මහ භූත ටික අපිට හම්බ වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා. මහ භූත හෝ මහ භූත කියන දැනුමක් හෝ යම් භූතයක් අපට හම්බ වුණාම හම්බෝගේ අවිද්‍යාව කර්ම තණ්හා කියන හේතුවට හැදුණු මේ චිත්ත දැසික ටික උදව් කරගෙන මිසක නැත්තම් අපි මහ භූත රූපයක් ගැන හෝ දන්නවද? නමුත් මහ භූත රූපයේ පැවැත්මට වෙන හේතුවක් නැහැ. මහ භූත රූපයේ පැවැත්මට මහ භූතමයි කරන්නේ. ඒක අනිවාර්ය ප්‍රත්‍යක්ෂය. ආපෝ ධාතුව පවතින පඨවි ධාතුව උදව් කරලා නම් පඨවි ධාතුව පවතින ආපෝ ධාතුව උදව් කරනවා. මේ දෙන්න පවතින තේජෝ ධාතුව උදව් කරලා නම් තේජෝ ධාතුව පවතින මේ දෙන්න උදව් වෙනවා. එකක් එකකට එකක් දෙකකට එකක් තුනකට මේ විදිහට තුනක් එකකට තුනක් දෙකකට කියලා ওই විදිහට හොම මේ ප්‍රත්‍ය හතර වාරු මාරුට ප්‍රත්‍යය. ප්‍රත්‍ය වෙලා තමයි පවතින්නේ. එතකොට ඒක ආහාර ප්‍රත්‍යය. එතකොට මේ 11 සාකාර රූපයක් අපිට හම්බෙන්න තැනක හම්බ වුණා නම් තිබුණනම් ඕමෝක ප්‍රතිවිවි ඕමෝක උපකාරික පවතින පටිඝාපෝතේජෝ වායුව කියන සතර මහා ධාතු හෝ ඒ සතර මහා ධාතු නිසා වන්නා උපාදාය රූප කියලා තියෙනවා. ඊට පස්සේ ඒ උපාදාය රූප ටික තථාගත මහසී විස්තර කරන හොඳට. ඈ උපාදාය රූප ගත්තාම උපාදායයි ඖදායයි. උපාදාය රළු රූප ටිකක් තියෙනවා. මහභූත නිසා පවතින උපාදායයි ඇසුරු කරගෙන පවතින රූප තියෙනවා. හැබැයි රළු මොනවද? ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, ඊගාවට කය. කියන මෙන්න මේ රූප නමයම උපාදායයි ඖදායයි. ඊට පස්සේ තියෙනවා උපාදායයි සුකුම. උපාදාය රූපයන්ගේ උපාදායයි කිව්. මොකද්ද? ධම්මායතන පරියාපන රූප. ඉන්ද්‍රිය රූපෙන්ද්‍රිය ජීවිතෙන්ද්‍රිය කියලා අපි කියනවා. එතකොට මේ රූප ටික හොඳට උපාදාය රූප ටිකින් එකට පෙන්නලා ඒවට ප්‍රත්‍ය ටිකක් පෙන්නලා බාහූත රූප ටිකක් පෙන්නලා ප්‍රත්‍ය ටිකක් පෙන්නලා කියනවා මේ 11 ආකාරයකට යම් රූපයක් ඕගලන්ට හම්බුනා කියන හැමතැනකම තිබුණා තිබුණේ මෙන්න මේ ධර්මතාව ටික. එතකොට මිනිස්සුව හම්බුනා, දෙවියෝ හම්බුනා, යකෙක් දැක්කා, භූතයෙක් දැක්කා කියලා හිතන්න හොර වරින්න දෙයක් නෑ. යකෙක් ඉස්තිරහට ආවා එනවා කිව්වොත් මෙයා දන්නවා එනවන රූප කියලා එන තැනක තියෙන මහභූත උපාදාය රූපනේ. අය වෙන්නේ හෙන්න යක් රූපනේ. යකෙකුට වරින්නේ කියක් නෑ. ලස්සන රත්තරන් වටිනා වස්තුවක් හම්බවෙනවා කිව්වොත් ඒ හම්බුණත් මහභූත උපාදාය රූප හම්බුනා කියන කෙනෙක්ගෙන් තමයි තියෙන්නේ. එතකොට ඔය හීන රූප සහ ප්‍රණීත රූප කියන දෙය අර 11 ආකාරයකටම පුද්ගල සංස්කාරක සාපේක්ෂ රූපෙ විස්තර කරලා තියෙනවා. කියන්නේ ලෝකයට රූපය හම්බෙලා ආකාරය මේ 11 ආකාරයෙන් පෙන්නන්නේ. ඒක පෙන්නන්නේ ලෝකයට මෙහෙම 11 ආකාරයෙන් හම්බ වෙලා තැනක ඒ වුණාට තියෙන්නේ අපි හිතාගෙන ඉන්නේ විදිහේ එක එක විදිහ අසුරු කරලා අතීත රූප හෝ අතීත අය නෙවෙයි. අතීතයේ යම්කම් වූ අසුරු කළා කියන තැනකත් දැන් අසුරු කරනවා කියන තැනකත් අනාගතයේ අසුරු වෙනවා කියන තැනකත් මේ 11 පොළොන්කින් මෙන්න මේ සිද්ධාන්තයයි රූපය කියලා කියන සිද්ධියයි කියන්නේ. පොලිටික තේරෙනකොට එයාට රූපය කියන තැනක ධර්මතාවයක්. වස්තු නැහැ, පුද්ගලයෝ නැහැ, සත්‍ය නැහැ, රූපය කියන එක ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ හැදෙන්නේ කියන ටිකක් තියෙනවා. විඥානයේ කර්ම කෘත්‍ය තමයි නාම රූප හඳුනනවා කියන එක. සිතේ තියෙන gati tikata රූපේ සකස් කරන එක. ස්ත්‍රියක් විදියට, පුරුෂයෙක් විදියට, කළු මනුස්සයෙක්, සුදු මනුස්සයෙක්, මිටි මනුස්සයෙක්, ලස්සන මනුස්සයෙක් ඔය අපි කතා කරන්නේ විඥානයේ දැතගෙන නිරුද්ධ වෙන එයා කෘත්‍ය වැඩක් කරනවා ඊට පස්සේ. මේ නාම ධර්ම දෙකයි රූපයයි දෙක හඳුනනවා. නාම රූප දෙක හඳුනනවා. එතනින් එයා කරන වැඩ ටික. ඔක තමයි කරන්නේ. එතකොට නාම රූප දෙක හඳුනා කියන්නේ ආයතන ඇදෙනවා. ආයතන වලට ගැටුණාම ගැටෙන අරමුණු ඉන්න තැන ඉඳලම දැන ගන්නවා. ඔය ටිකත් අයිති ඔක්කොට. අර ප්‍රතිසන්දි සිද්ධ තමයි විපාක නැට්ට. එතකොට ඒ ආයතනයන්ට ගැටිලා හම්බුන දකිනහන දේවල් වල ඇත්ත නොදන්නා කමින් අද හිතන්න පටන් ගන්නකොට අන්න දැන් ආකාර. දැන් මේ කර්ම නිමිති හදාගන්න. මේ සිත් අවිද්‍යාව ප්‍රති මොකදනේ. මේ දැන් ඇත්ත නොදන්නා කමින් හිතනකොට දැනගන්න දැනගැනීම් තියනවා. දැන් මොළෝ කියලා හිතලා දැනගන්නකොට ඒ දැනගැනීම අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර සංකාර ප්‍රත්‍ය විඥාන කියන ධර්මයක් මිසක ඒ දැනගැනුමයි කි නැහැ. දැන් මොකදද අර ප්‍රතිසන්දි විපාක වර්තමාන කෙලෙස් කර්ම කියන ටික හැදෙනවා. දැන් කර්ම කෙලෙස් ඒ අදහස් වලින් ආයතන ටික උපදිනකොට වර්තමාන කර්මිත වර්තමාන විපාක ඒ විපාකයට යමි තණ්හා කරන. ඒ කියන්නේ උරෝසුකට අපි තණ්හා කරනකොට තණ්හා කලේ උරෝසුක් දැකලා තියෙන වේදනාව ඒකයි විපාකය. ඒ වේදනාව ඔරලෝසුවක් දැක්ලා සැප විඳින්න හෝ දුක් විඳින්න පුළුවන්කම ලැබුණේ ඔරලෝසුවක් කියන චේතනාව බලපු නිසායි කර්මයට. ඒකයි වර්තමාන කර්මය. ඒ චේතනාව වර්තමාන කර්මයයි අපිට ස්කන්ධ ටික විපාකය හටගත්ත ටික පිළිසිඳ නොදන්නා කම. ඇත්ත ඉදිරියට දාව වර්ණ සටහන ඕක තමයි විඥාන නාම රූප සලආයතන නිසා ඕනෝක යන්නේ නැහැ. එයා හැදී මොකද්ද? ආයතන ටික හදලා ඒ ආයතන ටිකෙන් වර්ම සටහනක් හදලා හිතටම පෙන්වන්න පටන් ගන්නවා. දැන් මේ හිත හරි කපටි වැඩක් කරලා තියෙනවා. කපටි වැඩක් කියන්නේ කපටි නෙමෙයි මේක ශේත්‍ර. ලෝකේ හැටි හැම කෙනෙක්ම හැම සත්‍යෙකම හැම ධර්මතාවයක්ම ආහාර උපද්වාගන පරිහරණය කරනවා නේ. ඔබ මේ ආහාර උපද්වාගන පරිහරණය කරනකොට එයාට ආහාර උපද්වාගන්න ක්‍රම උපායන් කරන්න වෙනවා නේ. දැන් තමන්ගේ ආහාර නිෂ්පාදනයට තමයි තමන් ක්‍රම උපාය කියන්නේ ගොවිතැන් කරන. ගෝචර කරනකොට එයාට ඒක මෙහෙම වතුරට ගහව ගන්න ඕනේ, ඒ සඳහා මෙහෙම ඇලබෙලි කපන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා මේ ක්‍රමපායම් කරගන්නවා. සත්තු දෙන්න නැතර කියලා දැන් සාහන් කරනවා කියලා මේ භෝගිය ආරක්ෂා කරගන්න. ඒ වගේ ප්‍රතිසන්දි වාසයෙන් විඥානයේ පැමිණීම මොකටද? පෙර ජීවිතයේ ඇතිදිර පිටේ රූපයක් එනකොට රූපය ඇත්ත නොදන්නා කම නිසා අපි කියමු ඔබලෝසෝ කියලා හිතුවා නම් ඔබලෝසෝ කැමති වුණා. දැන් ඔබලෝසෝ බලන්න තියෙන ඕනෑවටයි ඕනෑකම නිසා නැවත ප්‍රතිසන්දි වශයෙන් ආවා. ඊට පස්සේ මේ සිතෙන් කරන්න මොකද? නැවත ඔබලෝසෝක් පෙන්වන්න පුළුවන් විදිය ඇහක් හදන්න. මොකද ඔබලෝසෝකට සම්හා කෙරුවා කියලා මම ඔබලෝසෝක් කැමති වුණාම ඔබලෝසෝකට සම්හා කෙරුවොත් සම්හාවටද ඔබලෝසෝ ආන්නේ? සම්හාවට පුළුවන් මොකද ඔබලෝසෝක් කියන එක හදාගන්න පුළුවන් විදිහට පෙන්වන්න ඇහක් හදන්න. ඒ ඇහැම රූපයක් හම්බ වෙනකොට අවිද්‍යාවෙන් එක උපලෝසු කරලා කොහොමද දෙනවා? එතකොට මෙතනදී රූප බලන්න තියෙන තණ්හාව මුල් කාරණාව කරගෙන යොපන්. දැන් තණ්හා නැති වගුව තමයි මේ ගේ හැදලා තියෙන්නේ. විපාකක තත්ුමට කර්මයේ gati ටික මෙතන තියෙනවා. විදින්න ඕන කම න්යාවේ. දැන් එයා මොකද කරන්නේ? තමන්ට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඔයද තියෙන තණ්හාවේ භාවයේ ඒවයි යාට ඕන. දැන් එයා කැමති දේ එයාට ලබා ගන්න මෙයා මේ භෝගගාමී හදා ගන්නවා. ඉබේම මෙයා කැමති දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණ වලට කැමති නැහාවේ ඕවා විඳින්න ඕනේ. දැන් ඔය ටික විඳින්න ක්‍රමයක් ඕනේ. මෙයා මොකද කරන්නේ? මෙයාගේ භෝග වල හදා ගන්නවා. අතුලෙන් ඉඳගෙන විඥානය මොකද කරන්නේ? සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය හදලා ප්‍රසාද ටික හදා ගන්නවා. මොකද රූප පැටලෙන විදිහට ඇහැ, ශබ්ද පැටලෙන විදිහට කන්න, ගන්ධ පැටලෙන විදිහට නාසය, මේවා ගෝචර රූප ගොතුරු. ගොතුරු මෙහෙ උකුලකටෝල තියෙන්නේ. මේ සත්තු පැටලෙන විදිහට. දැන් ගොතුරු කරගන්නවා කියන්නේ ගෝචර ධර්ම කියන්නේ ගොතුරු කරගන්නවා කියන්නේ. මේක දැලා හරියට මකුළුව දැලක් වෙනවා වගේ සිද්ධිය. මකුළුව සත්තු කන්න ඕනාවට ඌ දැලක් විතර පැත්තකට වෙලා ඉන්නවා නම් මේ භවංග සිත්යෙන් කරන්නේ ඔය සිත් තියෙනවා. එයා මොකද කරන්නේ? ඇතුළේ දැරවියනවා වගේ ආයතන ටික හදලා හතුපු ආයතන ටික සමිඥානක කරලා පැත්තට තුලයි. එතකොට මොකද වෙන්නේ? මේ ආයතන ටිකෙන් රූපයක් හදලා ඔන්න ඒ රූපෙම ආයතනෙට ගැටෙනකොට ඔන්න එයා දැන් රූපයක් විදිහට සබ්ජෙක්ට් වෙනවා. ගන්ධයක් විඳිනවා කියන ටික එකම තැනක තියෙනවා. දැන් ඔන්න ගුණාන කර්මයට එයා විඳිනවා. ඊට පස්සේ ඒ විඳින තැනක පවතින ඇත්ත ඇති ඇති නොදන්නකොට නොදකින්නකොට ආය කෙර ජීවිතයේ වගේ ආශ්‍රය දෙනවා. එයාට හිතෙන්නේ මම ඔරලෝසුවක් දැක්කා, මනුස්සයෙක්ව දැක්කා, කේක් කෑල්ලක් කෑවා වගේ තැනක නිමිති තියෙනවා. ඒ නිමිත්ත ඇති කරගෙන කේක් කෑල්ලක් කන්න ඕනේ, රූප බලන්න යන්න ඕනේ, ඔරලෝසුව බලන්න යන්න ඕනේ කියලා මේ අදහස නිසා ආයත ආයත මොකද ගන්නකොට දැන් මේ ආයතන ටික වර්තමාන කර්මෙට වර්තමාන විපාක. දැන් තණ්හ කරන්න වෙන්නේ යාට ඔරලෝසුව වලට තණ්හාව, දරුවන්ට තණ්හාව, රත්තරන් වලට තණ්හාව තමයි තියෙන්නේ. මුලින් තිබුණේ රූප තණ්හා, සබ්බ තණ්හා කියන තැනක කෙලෙසයකට ඒව විඳින්න තියෙන මේ ශේෂ්ත්‍රේ හදාගෙන අරමුණු ටික විඳපු ටික විතරයි කලේ. ඒක විඳපු ටිකේ ඇත්ත නොදන්නා කම නිසා වැරදි දැක්මකින් දැන් තණ්හා කළොත් අපි පුරුණෝසුවට හෝ දරුවට හෝ කියලා අපි දැන් තණ්හා කරා. දරුව හෝ උරුසු හෝ තණ්හා කරන්නේ ඔයාට ඕනේ නම් ඕනිදී ලබා ගන්නට පුළුවන් විදිහට ආයත වැඩේ කරනවා. කොහොමද කරන්නේ? ආයත මොකද කරන්නේ? විඥානය රූපයකට බහගෙන ඒ කය අවිඥානික කරලා ප්‍රසාදිතක හදලා ධර්මව බලන්න පුළුවන් විදිහට, ධර්මවගේ සත්‍ය අහන්න පුළුවන් විදිහට, ධර්මව විඳින්න පුළුවන් විදිහට ඒක කැලේ ටිකක් හදලා දෙනවා ආයත. එතකොට දරුව කියන තැන ගියාට අපිට ආයේ ඇස් ඉදිරිපිට ආයෙත් එන ඇත්ත තමයි රූපේ ඇත්ත වෙන එක, සංගේ වෙන එක, ගන්ධේ වෙන එක. ඒ ඇත්තම දකිනකොට ආයත ආශ්‍රව මම දරුවව දැක්ක, දරුවව ඇහුවා කියන තැන තමයි ආයෙත් එන්නේ. මේක කෙලවරක් නෑ ගම. ඉතින් ඕක තමයි පිට සිද්ධිය. හරි, දෙමන්තන්දිය කියන්නේ විචිකිච්ඡාවනේ. එතකොට දෙමන්තන්දිය උදුරලා ගන්න විචිකිච්ඡාව අරගෙන නිස්සාරකට ගන්නේ දෙමන්තන්දිය ප්‍රතිදාන හොටි මාස උපදයන් උපදෙති. ඒකද කියන්නේ දෙමන්තන්දිය කියලා නෙමෙයි නේද? දෙමන්තන්දිය කිව්වොත් ඒක විචිකිච්ඡාව කියන නම. මේ දෙන්නේ දෙන්නේ අවිද්‍යා මූලික තණ්හා මූලික කියලා පටිච්ච සම්පදාය ඇති වෙන ක්‍රම දෙකක් තියෙනවා. මේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙන ක්‍රම දෙකක් තියෙනවා. දෙමන් සම්පදයක් නේද? පංච උපාදාන ස්කන්ධය හට ගන්න ආකාර දෙකක්. ප්‍රතිසන්දි වශයෙන් පංච උපාදාන ස්කන්ධය හැදෙනකොට තණ්හා මූලිකයි. ඒ ප්‍රතිසන්දි මට්ටමේ දැසගෙන ආයතන ටික පිළිබලා කෙනෙකුට දක්වාම තණ්හා මූලිකයි. කෙනින වහිනවා කියන එකක ඇත්ත නොදන්නා කම නිසා අද අපි යම් යම් දේවල් හිතලා තීරණය කළා. ඒ හිතලා තීරණය කරන විදිහට බලනකොට උපදීන ස්කන්ධ ටික අවිද්‍යාව මොකක්ද? ප්‍රතිසංගේ වශයෙන් විඥානයේ රූපයකට දැකගෙන ආයතන ටික සම් නාම රූප වල ආයතන හැදලා ආයතන සවිඥාන කරගල ස්පර්ශ වල වේදනාව ඇති වෙන තැන දක්වාම තණ්හා මූලිකයි. ඒ පෙනෙන ඇහෙන දේ තුල ඇත්ත ඇති හැටි නොදන්නාකම නොදකින්නකම නිසා ලස්සන මල් ගහක් ලස්සන මනුස්සයෙක් කියලා අපි මෙහෙන් දැන් ආපහු චේතනාවක් ඇති කරගෙන ඒ ලක්ෂණ මමුතිය ලක්ෂණ මල් ගහ බලන්න යන්න ඕනේ කියලා හිතෙන් සිහි කරලා ආයතන ටික උපද්දනකොට ආයත් මේ චක්කු විඥාන සෝත විඥාන ඇහැ රූප චක්කු විඥාන කියන ටික උපදිනවා. දැන් හැබැයි මේ ආයතන ටික සවිඥාන කරලා තියෙන්නේ පුරා සංහාවලික පුරාම කර්මපත්තෙන් ආපු එකට නෙවෙයි. දැන් කර්ම නිමිත්තක් මුල් කරගෙන කාය සවිඥාන කරලා ඒ සවිඥාන කායතනයන්ට මේ ආයතන ගැටුණු නිසා. එතකොට දැන් මේ විපාක ටිකටම් කරන්නේ අවිද්‍යාව මුලිකයි කියලා. එතකොට ඕගොල්ලන්ට විදින්න හම්බ වෙන්නේ පුද්ගලයෙක්මයි මල් ගහක්මයි ලෙඩ වීම මහලු බව මරණයම තමයි මේ දෙන්නේ. ආය වෙන එකක් නම් හම්බ වෙන්නේ නැහැ. අවිද්‍යාව මූලික. අවිද්‍යාව මූලිකව උපද්දවාගෙන ඔබට කියන අවිද්‍යාව සම්පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ. අවිද්‍යාව සම්පස්සේ යුක්ත පුරුෂ පුද්ගලයාට කර්ම නිමිති නවත්තන්න බෑ. මේ විපාකයේ තුල තියෙනවා නැවත කළ කරන්න පුළුවන් බීජය. ඒ කියන්නේ අර අපි කිව්වේ කසල දුකහගේ බීජය නේද? ඒ කියන්නේ ගස්ල දුකහ ඇටයකට ගස්ල දුකහක් හැදෙන පැත්තට කියන තථා මොකදයි. ඊට පස්සේ ගහේ හැදෙන ගහ මුල් කාරණාව කරගෙන ගෙඩි හැදෙනකොට ඒක තමයි අපිට අනුභව කරන්න පුළුවන් ඵලය. ඒ ගෙඩි ඇතුලේ තමයි ගෙඩි කන්නත් පුළුවන්. හැබැයි ඒ ගෙඩි ඇතුලේ ඇටක් තියෙන නැවත පැලෙන. ඒ වගේ මේ වර්තමාන කර්මයට විපාක නිමින් දෙළු දරුවා දිහැවල සතුටු වෙන්නත් පුළුවන්. හරි. ඒක දරු සපක් විඳිනවා සතුටු වෙනවා විපාකෙකුත් විඳිනවා. හැබැයි ඒක ඇතුළ ඇට තියෙන. නැවත සතර උත්පත්ති ඇති කරන හේතු තියෙනවා. සත්‍ය අවබෝධ කරගහම දරු සප කියලා එකක් නැහැ. රහතන් වහන්සේලාට දරු සප විඳින්නේ නැහැ. ඒක කාම භෝගී ඒවා. ඈ රාන් රිදී මුතු දැනික් බලලා සතුටු වෙන්න පුළුවන් එකකට. සපක් වෙනවා. තමන්ගේ රත් කරන ටික සිහි කරනකොට බලනකොට සතුටක් වෙනවා. හැබැයි මේ සැපේ තුල නැවත කලවෙන බීජ තියෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ ආස්වාදයේ ටික ආදීනව බොහෝ. ඔයගලන්ට මේ ඇහි මහ විශාල රත්තරන් ගොඩක් ගේ ඇතුලේ තිබුණා. ඔයගලන්ට උත්තර ලැබෙන ආස්වාදයේ මුචි මට රත්තරන් ටිකක් මෙච්චර තියෙනවා කියලා සිහි කරන සිහි කිරීම විතරම ඔයගලන්ට ලැබෙන ආස්වාදය. ඇඟට පහසුවක් දැනෙන්නේ නැහැ මොකද රත්තරන් පොඩි නිදාගත්ත කියලා පහසුවක් දැනෙන්නේ නැහැ. දිවට දැනෙන්නේ නැහැ, කයට දැනෙන්නේ නැහැ, නාසයට දැනෙන්නේ නැහැ, ඇහැට දැනෙන්නේ නැහැ. ඇහෙන් බලලාගෝ හිතෙන් එක දෙකෙන් එන හිතේ. මට මෙච්චර රත්තරන් වස්තුවක් තියෙනවා කියලා චූටි ආස්වාදේ. හැබැයි ඕක තුල දැඳිලා තියෙන කර්ම නිමිත්ත බලවා. ඕගලන්ට ඕක තුල තියෙනවා ආස්වාදේ ටිකයි. ආදීන බොහෝ සමහර විට කල්ප ගණන් පැහැෙන අපය යන මට්ටමේ කෙලෙසයක් උපදී. සිහි කරනකොට ලැබෙන්නේ මටවත් කරන් තියනවා කියලා පොඩි ආස්වාදයක්. ආදීන බොහෝයි සමහර විට කල්ප ගානක් අවිච නිරේ වැටෙන්න පුළුවන්. නැත්තම් සේමෝසොටු ටිකක්වත් නැති ප්‍රේත ලෝකයේ වැටිලා යුතුම් කරන දෙක ආත්ම භාවයක් ඇති කරගෙන දුක් විඳින්න අවුරුදු කෝටි ගණන් දුක් විඳින්න හේතුව කිතියි. ආදීන බොහෝයි. ඊට පස්සේ ඒ සම්පරායක ditta ධම්ම ඕගලන් නිදහසේ ඉන්න හම් වෙන්නේ යාළුවෙක් ඊතර ගියත් නෑ දැයි ඊතර ගියත් හොරු කරන්නවත් දන්නේ නෑ අරක නැති කියලා දන්නේ නෑ කියලා පිච්චෙනවා දෙවෙනවා වෙන්න තියෙද කියලා බලන්න ඊට පස්සේ ඕගලන්ට හංගලතෝ කියවලා කරන්න හොඳ වටිනා දෙයක් තිබුණොත් බලන්න ගෙදර ඕගලන්ට එකතරක හැංගිය හැදෙන්නේ කියලා හංගන්න තරක් හම් වෙන්නේ කියලා මෙච්ච යට හැංගුවාම බලයි නෑ නෑ මේ හොරු ඇවිල්ලා මේකත් බලන්න පුළුවන් ඈ කොට්ටේ රෙදියත්තේ ගමු නෑ නෑ මේකත් බලන්න පුළුවන් කබඩ් එකේ ගමන් ඉස්සලාම කබඩ් තමයි හොරු ගන්න එක. ඕමෝ කරලා වෙයි සමහර උපවාස කරනවා නම් දන්නවා. හොරුන්ට හිතා ගන්න බැරි දැන් ඔල තමයි දන්නේ මේ රොටිය ඇතුලේ. ආහ රොටිය ඇතුලේ. ඔමරේ මොකද ඒක කපටි විඤ්ඤාණ. කබඩ් එකක වගේ දැම්මොත් අනිවාර්යෙන් හොරා ඇවිල්ලා අපලම වහ කියලා දන්නවා. ඒ හින්දා හොරාට හිතාගන්න බැරි තැන් වල තමයි හංගන. ඉතින් ආදීනව නෙමෙයිද? විහෙත නෙමෙයිද බලන්න ඒක ඇත්තද කියලා බලන්න. අපිට තේරෙද? එක තියාගන්නවත් තැනක් නැතුව තැන් 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 වල හැංගි හැංගි ඒකත් බයයි. දැරගල නැති වුණොත් ඒකත් දුක. ඊට පස්සේ වටිනාකම යුක්ත වස්තුව තිබුණත් දුක නැති වුණා. තිබුණොත් ඒකට තියෙන තණ්හාව නිසා මරණයෙන් පස්සේ දුක. නැති වුණොත් මෙලොව දුක. තිබීම සහ නොතිබීම කියන දෙකෙන්ම දුක නම් ඇවිල්ලා තියෙනවා මිසක. නමුත් අර මර්ම තුනක් ඇතුළේ මේ තැනකැය කියනවා වගේ මෙච්චර දුක උපදින තැනක ආස්වාද ගතිය විතරක්ම හිතනවා. ආස්වාදයේ ටිකයි ආදීනව හොඳයි නෙමෙයිකොට. ਦਿੱත්ත ධම මේ ධර්මයේ මේ වාස්තු ඇතිකම නිසා හෝ නැතිකම නිසා දෙක නිසාම උරුම වෙන්නේ මට දුක නේද කියලා කියන්නේ. ඇයි ඒ තියෙන රත්තරන් හෝ මුදල් හෝ නැති වුණොත් අනිවාර්යයෙන්ම මෙලො දුක එනවද නැද්ද? එනවා. තිබුණොත් ඒ විපිහෙත්ත අනිවාර්යයෙන්ම ওই තරම් ආසාවෙන් ඉන්න ওই වාස්තුව ආසාව තියාගෙන වාස්තුවක් තියෙනකොට ආසාවමයි දැනන්නේ. තිබුණොත් මොකද වෙන්නේ? මරණයෙන් පස්සේ කඩිත රේත එක්කත් එතකොට යම් වස්තුවක් ඇති බව නිසා හෝ නැති බව නිසා එන්නේ දුක. ඒ අවිද්‍යාව බලවත් දුක්ඛේ අඥානං කියලා බෙන්ලා දුක්ඛ සමුදය ඇති කරනවා. දුක්ඛේ අඥානං දුක නොපෙන්නනවා සමුදය ඇති කරන තණ්හාව ඇති කරනවා. ඒක හොඳයි සැපයි කියන දැක්කෙන් පෙන්නනවා. නමුත් ඒකේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මොකද්ද? සමුදය නිසා දුකමයි රූපකල තියෙන්නේ. ditta tamoha samparayaka dukatama pat karala thiyena misaka wen ekak karala ne dukka nirodhayakata pawunula ne. e nisa apita monawama hariyak gaththama e hama ekakinma yathartha wasen gaththama ditta damasa samparaya kiyana duk deka vitarai thiyenne kiyana duk ekak karana ithin vartamana vipake subhavi thamai mokadda dan kanda poda ditta dena thamai namuth eka thula thiyena bohoma kalaya dukara pat karana podi lamaita oyen denne ditta dehe ටොකියෝ වල සීනි පූල් වල හැම අද වටේට නවතලා කිත්ත දෙහෙත නැති කරලා දෙන්නේ හොරෙන් ගිල්ලවන්නේ. ඕගොල්ලන්ට තේරෙන්නේ ගිල්ලල කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ ඒක. ඕගොල්ලෝ මෙහෙ අමුත්ත ගිල්ලවන්න හදලා නවතලා පොඩි ළමයිද කිත්ත දෙහෙත එකසෙකක නවතලා හොරෙන් ගිල්ලවන්න කියලා. නමුත් මාර්ගය ඒකම කළා තියෙනවා අපි දන්නේ නැහැ පොඩි ළමයිද. ඈ කිත්ත කටුක කර්කස කල්ප ගානක් අපායේ නැහැන හේතු ටික මැද තියලා වටේට කිවුම් පැණි රහකින් තවරුව දීලා තියෙන ඉතින් අපි ගිරිනවා. ඒ වගේ වැඩක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාමයේ කියන එකට බිලේ කිලම මාර්ගෝ වගේ කියලා. මාර්ගයේ බිලේ කුක්ක ජීවින්ද පහසුයි. එමත් ඒ කාර්ය ආසාවයි. කැඳවේ මහාර ගන්නවා. වමාරන් දෙවදාතර බඩහලුත් එක්කම තමයි ඉන්නේ. ඒ වගේ මේ කාමයක් එහෙම ආස්වාදයේ විදිහට ගියාම ආස්වාදය. හැබැයි මේක වමාරම් ගියාම ලේස් නැහැ. එහෙනම් සතර අපාය වෙතිලා අවුරුදු දහස් ගණන් කෝටි ගණන් ඒවා වමාරම් වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමේති. යමේ කාමයට කැමති වෙනවා නම් එයා දුකට කැමති වෙන කෙනෙක්. යමේ දුකට කැමති නම් එයා කාමයට කැමති. අපිට ඒක වෙනවා නෑ කියන්නේ නෑ. නමුත් ධර්මයේ පෙන්වන කෙනෙක් කාමයට කැමති නම් එයා ඒකාන්තයෙන් දුකට කැමති. දුකට කැමති නම් එයා කාමයට කැමති කියන කෙනා. සියලු දුක්ඛං කාමේති සෝ කාමං කාමේති සියලු කාමං කාමේති සෝ දුක්ඛං කාමං. මොකද ඒක හේතු කාමයේ කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ උදින් පාක්ෂිකවර්ණයට මේ සීනිගෝල රසයක් උතලා යත බොහෝ කාලයක් දුක් විඳිනවා හේතුදා මතර තියෙනවා. ඉතින් මේ නිසා අන්න ඒ ටික හිත පොත්ත විතරක් පුදී සීනිබෝල යකින් චිත්ත දෙහෙ දාලා හදන සීනිබෝල වගේ විපාක මට්ටමක තමයි අවිද්‍යාව මූලික කියලා කියන්නේ. සංඝා මූලික එකේදී ඇතුළත මුකුත් අරගෙන නැහැ සීනිබෝලම විතරයි. හැබැයි තණ්හාවේ ස්වභාවය තමයි සීනු බෝලිය අඳුනන්නට බෑ. එකකින් සෑහෙමටපත් වෙන එක තව හොයාගන්න යනවා. හොයාගන්න නකොට හම්බෙတာ. හරි. තවත් මොනවද තියෙන්නේ දැනගන්න? අර මට මෙහෙම අදහසක් තිබුණා. මේ ගැඹුරින් දහම් ඇහුවත් කතා කළා ඇත්තටම උදාරක මනසක් වෙන අපිට අවස්ථාවට ඒක මෙහෙ කරන්න පුළුවන් නමුත් ඉහිට ඉදින්නේ නැහැ. ඒ මේ කතා කරන දහම පිළිතා නොසිටින මනසකට පිළිතා නොසිටින මට්ටමකට නොකමින දුක් කෙලවර කරන්නත් බැහැ. අද මේ මට්ටම පිළිත හිටින්නෙත් නැහැ. පිළිත හිටින මට්ටමට එන්නේ නැතුව දුක් කෙලවර කරන්නත් බැහැ. මේ කතා කරන ඇත්ත කියලා නොපිළිගන්න මට්ටම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. යම් කිච්ච සමගිය තමයි සම්බන්ධ කියන මේ දර්ශනේ ස්පර්ශ ආයතන ආයහනා ඒ විදිහටම එළඹ සිටුපු දවසටයි දුක් කෙලවර වෙන්නේ. එළඹ සිටවා කියනකොට මෙනෙහි කිරීමකින් තොරයි. මෙනෙහි කරන්න වෙන්නේම ඒ ඥාන දර්ශනේ ජීවිතේ නොමු නිසා. හිතනකම් මෙනෙහි කරනකම් බලනතා ඒක තුල කියන ඒ ඥාන දර්ශනේ යා නෙමෙයි. යා ජීවිතේ නෙමෙයි. ඥාන දර්ශනේ ආනික පුද්ගලයාට. පුද්ගලයායි ඥාන දර්ශනේ දෙක එකතුම දවසටයි එළබෙනවා කියන්නේ. ඔය දෙන්නත් පරමයේ දුක් කියලා කරන්න බැහැ. අද මේ වත්තමද එළඹ සිටින්නේ නැහැ. ඒ නිසා අද මේ වත්තමට ඕ දර්ශනේ සිහි කෙරුවට වැඩකුත් නැහැ. ඔසෙන්ට කියන උපාය. මේ ධර්මය අහගෙන ඒ අහගත් ධර්මය එළඹ සිටන තැන දක්වා එළඹ සිටන මනසක් හදාගන්න අද අපි ඉන්න මට්ටමේ ඉඳලා පටන් ගන්න පුළුවන් යොදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අර දර්ශනය යොදවන්නේ නෙවෙයි. අද අපිට පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ මට්ටමෙන් අපි පටන් ගත්තාම අනුභව කිරියා අනුභව සික්ක අනුභව ප්‍රතිපදා. මේ කිරීමත් ශික්ෂාව ප්‍රතිපදාවත් අනුපූරකයි. ක්‍රමක්‍රමයෙන් යනවා. මේ කෙරවල දක්වා යනවා. ඒකෙදි මම දැක්කු දෙයක් තමයි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ ධර්මතාව තුනක් මෙන්න මේ ධර්මතාව තුන ගැන ටිකක් වග බලා ගන්න ජීවිතේ හරි ඉක්මනටම ආස්ව ධර්ම දෙන්න. මේ යථාභූත ස්වභාවයට පත් වෙන්න ඕන. මොකද්ද? පළවෙනි එක තමයි වැරදි දැනුමේ හරි සත්‍ය නිමිත්ත හුරු කරනවා ටික ටික. දෙවෙනි එක තමයි මේ හැම එකකටම අත්දක වහගෙන එක තැනක ඉඳ ගන්නවා කියලක් ඉඳගෙන ඉන්නවා කියලක් නෑ. ඉඳ ගන්නකොට වේවා වැඩ කටයුතු කරන් තියෙනවා ඕනම ජීවිතේ ඕනම වෙලාව ඉඳලා පුළුවන්. කො සත්‍ය නිමිත්ත හුරු කරන බව එකක් දෙක තමයි. මොකද්ද? හැම වෙලාවෙම ධර්මෝ ගැන දේවල් දරුවල් කලකී දේවල් ඇතුළ රමානවාරයෙන් නැතු ඒව හිතැන්ට නොති උපායසීලීව හුරු කරම කුසල සහගත යමක් හිත හිතායි. තමන් දන්නවා යම් විතර්කයක් විතර්කණය කරනකොට යම් සිතුවිල්ලක් හිතනකොට නෝපං අකුසල ධර්ම උපදීන උපදීන උපකසල ධර්ම වැඩි ඉන්න ඒ විදිහට නොහිත ඒ යරුදුන ඒ විදිහට නොහිත යම් විදිහකට හිත හිතා විතර්කණය කරගෙන ඉන්නකොට නෝපමතු කුසල ධර්ම උපදීන උපකසල ධර්ම වැඩි ඉන්න ඒ විදිහට හිතන මෙන්න මේ උපාය තේරුම් ගන්න අපි දන්නවා යම් විදිහකට හිත හිතා හිත හිතා ඉන්නකොට අකුසල ධර්ම උපදින උපාංක වෙදේලා ඒ විදිහකින් කතහරන යම් විදිහකට හිතනකොට තාමත් තේරෙනවා මේක කුසල මේක යහපත් මේකෙන් තමන්තුල රාග දේශ මොහ ඇති වෙන්නේ නැහැ තමන්ට තමන්ට හිංසාවක් පීඩාවක් මේක කවදාවත් වෙන්නේ නැහැ කර්ම ප්‍රතිමත් මේක සුදු කර්මයක් දුක පිණිස පවතින්නේ නැහැ කියලා දන්නවානේ අන්නේ ඒ විදිහේ සිතුවිලි හිතන්න ඕනේ අර දැන් අද අපි පොලිටික ගන්නවා වරන් දෙනට බොහෝ කරනවා එදිටික හොඳනවා ගියටවා මොකක් මාස දිහා බලන්න කියලා කතා කියලා මහත්තම් කියලා බොහෝ කල්සිට කිව්වා වෝ කලා වෝ දේවල් අර ගිරේ කනකාවෙන් කෑගහනවා වගේ ඈ තොරතුරුම් කියන්නේ කියලා හිත හිතා ඉන්නවා නෙමෙයි කියලා නමුත් ඒ මනස වෙනුවට ගොඩාක් ගැඹුරු දෙයක් නෙවෙයි ගොඩාක් ගැඹුරු දෙයක් නෙවෙයි කොහොම සබ්ලෝ එක වචන ටිකක් මම සීල සත්‍ය නිතු කියවා නිරුද්ධ සෝපත්ත සීල සත්‍ය නිතු කියවා නිරුද්ධ සෝපත්ත ඒ ප්‍රමාණකින් මහ විශාල වැඩක් ඒ කරලා තියෙනවා මහ විශාල අකුසල ශේත්‍රයක් අතහැරලා තියෙනවා මේ ප්‍රූති නැ මේ කුසල ජීවණයක තමයි ඕන ඔය වගේ උපාය කියන හැම විලාවෙම යකු ගහන් හිතට යන්න ඕනේ නැහැ මුකුත් හිතට ඕනේ නැහැ ඔය විදිහට කුසල මානසිකාරයකින් ඉඳ හොරුවේ ඉද ලැබෙන හැම උලාවකම සත්ව පුද්ගල භාවයට අම්බ වෙන සවිඥානක මේ වස්තු තුල නාම රූප දෙකක් තියෙන කියලා හිතන්න. අමාරු නෑ ඔබ තේරෙන විදිහට ඔය තුන් පොලේ එක ජීවිතයේ හැම වෙලාවෙම නතර වෙන විදිහට උරු කරන්න. කිසිම වෙහෙසක් නැතුව අපහසුයක් නැතුව මේ ලෝකේ තියෙන වස්තුන්ගේ වටිනාකමක් අඩුයි. අඩු වෙලා ඇවිල්ලා බැඳිලා ගැටෙන ස්වභාවයේ ටික ටික අඩුයි. ඒ අඩු වෙන විතරක් නෙවෙයි මේ දෙත්තෙන් සද්ධා සතිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මොකරවල. මේ ඉන්ද්‍රිය ධර්ම මොකරවල අපි මේ කතා කරන ඇත්ත ඇති හැටි බලන්න පුළුවන් වටපිටාවකට කරලා දෙන්න. මේකෙන් තොරව පවතින ඇත්ත ඇතියේ දකින්න දැනට පුදුමව ගන්න. ඒක ටික ටික වැඩෙන්න වරම වර්ධනය වෙන්න වෙන්න කරගෙන යනවා ශේෂ්ත්‍රය තමන් තමයි තේරෙන්නේ. මේකද. ඒ නිසා ඔන්න ඔය ධර්මතා තුන කියන තැන ටිකක් වග බලා ගන්න පළවෙනි එක මොකද? මම පළවෙනි එක කිව්වේ කර්ම වශයෙන්. ඕගොල්ලෝ කියන ධර්මතා තුනේ කොමන එකක් පළවෙනි තරගත් එක ප්‍රශ්නයක් නෑ. සත්‍යයි දෙකට කියන්නේ අපබලාවම කුසල නිමිත්ත ඇති මානසිකයෙන් ඉන්නේ කුසල විතරක්ය විතර කරගෙන දැන් අතපය වලට වාර්ණයක් නැහැ උදුරු ගන්නවා වෙන්න පුළුවන් කැලේ කොටනවා වෙන්න පුළුවන් පොලිටික ගන්නවා වෙන්න පුළුවන් බලන්න ගැටි කොහොමද වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් එතකොට ඕගොල්ලෝ මෙලව ජීවිතේ ජීවත් වෙන්න වැඩක් කරලා තියෙනවා ඒ කරන එකම සතර විනෝ විතර මෙලොවයි පරලොවයි දෙකෙන් මොගුල දිනා ඔබල උපරෙත් වල ගන්නවා නිවුණු දකි එදා වේල උයාගෙන කාලා තියෙනවා නිවුණු දකි නෑ සසර දුකන මෙලෙ ඒ විදියට කුසල විචාර්යයක් හැම වෙලෙම ඉඳ ලැබෙන විදියට එක තැනක ඉඳගෙන හෝ වැඩපිටු කරමින් හෝ සවිඥානික වස්තු ආධ්‍යාත්මික වායි වේවා ඇත්ත ඇතිහැටි නාම රූප ධර්මයක් තියෙනවා කියන එක බලන්න උසාවත් මෙන්න මේ ධර්මතා තුන ගැන සැලකිලි මතල ටික ටික කරන් ගැඹුරු ධම් හිතන දොන්නේ විටි විටි ගැඹුරු ධම් ඇහෙනවනේ ඇහෙනකොට තමන්ට හොඳට පෙරපසු මනස් තේරෙනවා එන්න එන්න මේ කියන ධර්මයක් වුණා ගැඹුරු ධර්මයක් වෙනකොට ශනිකෝ කියනවා මේක නෙමෙයි මේ කියන්නේ. ආ මේක නෙමෙයි මේ කියන්නේ. අවුරුද්දක් යන තැන දැන් ඔකලන්ගේ අවුරුදු 25 තිය කාලේ ෆොටෝ එකක් අරගෙන දැනුණු දැකින ෆොටෝ එකයි ලොකු වෙනසක් තියෙද නැද්ද? ඕගොල්ලන්ට වෙනසක් තේරුණා. ෆොටෝ එකට සාපේක්ෂව බැලුවහම වෙනස පේන්නේ. නමුත් ඕගොල්ලන්ට තේරුණාද මේ මට්ටම ඉඳලා මේ මට්ටම වෙනවා කියලා? තේරුණා? දැන් මම ටික ටික මහලුවේ එන්නේ කියලා ඕගොල්ලන්ට තේරුණා? අවුරුදු 25 ඉඳලා මෙතන දක්වා එනකොට අර ෆොටෝ එකක් වගේ දෙයක් සංසන්දනය කරලා බලුවහම මුළු ගුණා තුනක් කියලා තේරෙයි. නැත්තම් දැනුවත් තිබුණාද? ආතල් දැනුවත් තිබුණා කියලා අතිස්සන්නේ වල. රූපයක් බලන් නැතුව රූපයකට සාපේක්ෂව මනින් නැතුව තිබුණා. මේ මොහොතේ මහලු වෙනවා කියලා දැනුම එන තියෙන්න ඕනේ දැන්. තේරෙනවද? තේරෙනවද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ උපමාව පනවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණක් විතරයි තියෙන්නේ. කවදාවත් විඥානයට තේරෙන්නේ නැහැ. විඥානෙ තේරෙන්නේ මොකද? විඥානය කියන එක චිත්තාම පරිවර්තන ධර්මයක්. මේ රූපේ සිත එක්කම පෙරලෙනකොට සිත එක්කම පෙරලෙන දෙයක සිතට අහුවෙනවා කියොත් ඒක ලෝක රූපය. ඕගොල්ලෝ දුඩක් ගෙඩියක වගේ ඉන්නකොට දුඩක් ගෙඩිය පෙරලනකොට පෙරලන එකත් එක්කම ඔයගොල්ලෝ පෙරලනවා නම් පෙරලන බව අපිට තේරෙන්නේ. දැන් මේ ලෝකේ කැරකෙන ලෝකේ ඔයගොල්ලෝ ඉන්නකොට ඔයගොල්ලන්ට කැරකෙන බව තේරෙනවද? තේරුමුත් පුදුමද නැද්ද? පුදුම. මේක තේරෙනවා නම් යන්න වෙන පහතද? මේ බුදුනේ ගෙඩියට. ඒකයි කැරකෙන ලෝකේ කැරකෙන දේ ඇතුළේ ඉඳගෙන කැරකෙන බව නොතේරෙන කෙනා මයි මේ දැනුද වෙනස් වෙන සිතක් ගන්න කය වෙනස් වෙනවා කියන සිද්ධිය තුල තියෙනවා. ඒක තේරෙනවා කියොත් අමූලික බුදු. හරිද? ඒක වෙනස් වෙනවා කියන නුවණක් තියෙන්න පුළුවන්. හරිද? කැරකෙන දේ ඇතුලේ මොකක්ද ඉන්න අපිට කැරකෙනවා කියන අදහසක් නෑ. හැබැයි ජීවිතේ ජීවත්වලා තියෙන්නේ ඉන්නවා කියන තැනක්. මොකද ඒක දැක්කේ නැති නිසා මෝරක් විතරක් නිසා ඉස්පර්ශුනේ නැති. ඒ වගේ කෙනෙකුට වෙනස් වෙන චිත්තචෛසිකය වෙනස් වෙන රූපය ඒ ඇතුලේ නම් ඉන්නේ. ඒ කියන්නේ තේරුණා බුදුමහා. මේ දැනුත් රූපේ වෙනස් වෙනවා. ඒක මගත්තේ මෝරක් එහෙමයි. මේ මොහොතේදී දැන් මේ මෝර ටික දියුණුවලා පේන්නේ. හැබැයි ටික කාලයක් ගියාම අරූපේ වෙනස්ලා පේනවා වගේ එදා නොතේරිච්චදී අද තේරෙනවා නේද කියලා තමන්ට පසුව තමයි ඇඳලා බලන්න ඕනේ වෙනස්කම්. හොඳට මතක තියාගන්න කැරකෙන දෙයක් ඇතුළේ ඉන්න කෙනාට කැරකෙනවා කියන එක තේරෙන්නේ නැහැ. කැපි කැරකෙනවා නේද කියලා අදහස කැටි කරගත්තා. කැරකෙන දේ ඇතුළ අදහස කියන්නේ කැරකෙන සිද්ධිය නෙමෙයි. කැරකෙන දේ ලෝකයේ ඇතුලේ ඉඳගෙන කැරකෙන්නේ නැති තැනකින් සැප දුක් විඳින්න කැරකෙනවා කියන අදහසක් අපි ඇති කරගන්න තියෙනවා. නමුත් අපේ ජීවිතයේ තියෙන්නේ කැරකෙනවා කියන තැනකින් නෙවෙයි. හැමදාම අපි ඉන්නවා තියනවා කියන තැනක. එහෙමනේ ලෝකයේ කැරකෙන ලෝකයේ මේ ලෝකයේ ඇතුළේ අපි කැරකෙන්න ඉන්නේ කියලා දැක්කොත් අපි දීවිත සෝතියි. නේද? නරොත් ලෝකේ කියන්නේ ඒක. කැරකෙන දේ දැක්කා කියන එක ආයිති වෙනකොට එන කැරකෙන දේ නිවිච්ච කෙනෙක් වෙනවා. ඒක මහා දකින්න. මේ පෘථිවි තලයේ අහකට ගියොත් අපිටෝ පෘථිවිය කැරකෙනව නේද? ඒක ඇතුළේ ඉන්න අය වෙන ඒ කැරකෙනව නේද කියලා තේරෙනවා. එහෙම නැතු ඒක ඇතුළේ ඉන්න කෙනාට අපි කැරකෙනව නේද කියලා අදහසක් තියෙන නමුත් ඒක ජීවිතේ දැන්. උමුවතර එකක් වටනහම මෙච්චරක් කිච්චන කියලා ඕගොල්ලෝ හිතාගත්ත හැටි. හිතන්න ඕන. හැබැයි උමුවතර එකක් ඇඟට හැදෙන එකයි හිතන එකයි අතර ලොකු වෙනසක්. වෙනසක්ද නැද්ද? ඒ වගේ කවදාම හරි දවසක ධර්මයේ දකින්නවා කියන්නේ කැරකෙන දෙයින් බිම් වෙලා අහකටම ගියාම පේනවා වගේ සිද්ධියක් දක්නවා. එතකොට ඒක හිතන්නව ඕනේ. ජීවිතයේ නෝන කියන එක ජීවිතයේ වුණොත් හිතන්න ඕනේ නැහැ. මොකද ජීවිතයේ එක සිද්ධ කරනවා. එයා ඒ ධර්මයේ තුල ඉන්නවා, එයාට නෝනක් තියෙනවා කියන දේ ලක්ෂණය තමයි ඒ විදිහට ජීවත් වෙනවා. කැරකෙනවා කියන දේ ලක්ෂණය තමයි ඒ කැරකෙත් ඉන්නේ. ඒක තමයි කැරක්ට. ඒත් එහා අපි කැරකෙන ලෝකේ කැරකෙනවා වගේ නේද කියලා, කැරකෙනවා නේද කියලා හිතන්න වෙලා තියෙන්නේ අපිට. අපි මේ සිද්ධියේ පරිබාහිර නිසා ඒ සිද්ධිය අපි වුණා නම් හිතනවා කියන්න ඕනේ නැහැ. ඒ සිද්ධියම අපි ඒ වගේ යම් කලකදී මේ ස්පර්ශ ආයතන හරිය ඇත්ත ඇති දකින්නවා කියන තරමට එනකොට හිතන්නවත් ඕනේ නැහැ. හිතන්න ඕනේ නැහැ කියන කතාවයි දෙන්නේ. මොකද ඒ මොනින් කරලා තියෙන්නේ යාව ඒ විදිහට ජීවත් කරනවා. අද ඔගොල්ලෝ මනුස්ස කියන මට්ටමේ මොනකින් කරවලා තියෙන කන්නාඩිය බවුඩක් නගාව මේක. ඔගොල්ලෝ දන්නේ මොනකින් ඔගොල්ලෝ මෙහෙම කරලා තියෙන්නේ. දැන් ඔගොල්ලෝ මේක කන්නාඩියක් නේද, පවුඩර් ගන්න ඕනේ නේද, මේක මේ ඡායාවක් නේද, මිනිස්සුෙක් නෑ නේද කියලා හිතන්න ඕනේ. කෙනෙක් හිතනවනම් හිතන්න ඕනේ ඒ මොන එයාගේ ජීවිතේ නෝන නිසා. එයාගේ මොන ගන්න අරගෙන නැහැ. ඒ වගේ මොන කෙනෙකුගේ ජීවිතේ වුණත් ඔගොල්ලෝ මේ රූපේ දිහා බලන්නම පෙරම සිදුවේ මහත මෙතුණ නැතුව නැති වෙනවා කියන සිද්ධියක්. ඒ ජීවිතවල තියෙන මේ විදියට. ඔන්න ඔක්කෙන් දෙන්නෝ ඔක්කෙන් දෙන්නකම් ප්‍රඥාව වැඩෙනවා. හැබැයි කිසි විමස අපිට හොයන්න බැහැ. අර තුන් ක්‍රමයේ කර කර ඉතිවුණු ටික ටික ආශ්‍රය ධර්ම ලැබිලා ඔහොම මොන සිහිය මොන ජීවිතේ මතක දක්වාම ගියා. එයාට තේරෙන්නේ ඒකේ මොහොතේදී දැන් මට මෙච්චර ආශ්‍රය කරන මෙච්චර දුන මෙච්චර දුන කියන වෙනසක් තේරෙන්නේ නැහැ. කෙලස් නැති වෙනවා කියලා තේරෙන්නේ නැහැ ඒ මොහොතේ. දැන් භවනා කරන ප්‍රථම ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. හැබැයි කාලය ගියාම අර ෆොටෝ එකට සාපේක්ෂව අවුරුදු විතර 10කට විතර කොටදී ලොකු පරස්පරයක් තියෙනවා. කාලයක් යනකොට එයාට ඒ අවබෝධය විශාල පරස්පරයක් තියෙනවා. මට ඒක මොඩේ කොලේනේ මේ මුළු තේරුනේ අද මෙච්චර තේරෙනවා කියන තැනදී මයින් ගුණ පටවන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා. වැයෙකුත් තියෙනවා, වැය පිටකුත් තියෙනවා කෙනෙක්. වැයයත් අරගෙන දිව්‍යත් සහිතයි. සහකට වැයයි වැය පිටයි ගෙවෙනවා. අද මෙච්චර ගෙවුණා, ඊයේ මෙච්චර ගෙවුණා කියලා මයින් දෙනවා. හැබැයි යන් මොනක් කියලා චිත්ත කරගෙන. අද වැය මෙච්චර ගෙවුණා, මෙත මෙච්චර ගෙවුණා කියලා හිතන්න ගන්න පුළුවන්. එයා දන්නවා නිකම්ම තියෙන වැයකට වඩා වැඩ ගන්නකොට දශමයක් ගෙවෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ විතරක්ම ආශ්‍රයක් ශේතු නොවේ මෙහෙ කරන කෙනාට අද ආශ්‍රය මෙච්චරක් ගෙවුණා, ඊයේ මෙච්චරක් ගෙවුණා කියලා කෙලෙස් මෙච්චර මෙච්චර තමයි මනසේ වඳුනා කියලා පේන්නේ. හැබැයි යම් මට්ටමකෝ කෙලෙස් ගෙවුණාමයි කියන මොනවා. කාලයක් යනකොට ආශ්‍රව ගෙවිච්ච බව හොඳට තේරෙනවා. ඉතින් මේ වගේ ඔය කාර්යා තුන ජීවිතයේ අපිට යොදා ගන්න පුළුවන් නම් යොදා ගන්න පුළුවන් නම් මේ අනුකම්පිත මාස්ත්‍රය දෙවිලා නුවණ ජීවිතයේ ජීවිතයේ නුවණ වෙන තැනට පමනවා. ඉතින් පස්සේ මත්‍ය කටයුත්තක් නෑ. නුවණ කියන්නේ ජීවිතයේ වෙන තැන දක්වා විතරයි යන්න ඕනේ. එතකොට අනුවණකම් ජීවිතයෙන් පලා ගිහිල්ලා ස්කන්ධ ටිකක් නුවණින් පරිහරණය කරනවා. ස්කන්ධ ටිකේ ගති යම්සේද නුවණ එසේ නුවණ යම්සේද ස්කන්ධයේ ගති එසේ. එතකොට හේතුඵල ධර්ම ජීවිතය, හේතුඵල ධර්ම ජීවිතය, හේතුඵල ධර්ම ධර්මාව ධර්මාව හොරක් වෙනවන හේද හේතුඵලය කියන නුවණක් තියෙනවා. එතකොට කියන්නේ ධම්ම කියලා ධර්මතාවය විතර. ආයේ ඒ හේතුඵල ධර්ම ධර්මාවෝ කෙනෙක් නියෝජනය වෙන්නේ නැහැ. යම් ප්‍රත්‍යයකින් ස්කන්ධ ටික උපදී නම් ඒ ප්‍රත්‍ය ටිකත් එක්කම ඒ නුවණක් තියෙනවා. ඒ ප්‍රත්‍ය පවතිනකම්ම පවතින, ඒ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. එතකොට ඒ සිහිය සහ නුවණ කියන ටික ධර්මතාවයේ ඒව ධර්මතාවයේ දැනකට එක්කම. එතකොට උපදින උපදින හැම තැනකදීම සිහිය තුම උපදිනවා. ස්කන්ධය සිහිය තුම උපදිනවා. තොන්න ඔය මට්ටමට හටගත් පවතින කොට තමයි අලුතෙන් කර්ම නිරුද්ධ කරලා පුරාණ කර්මයට හටගත් විපාකයෙන් ජීවත් වෙනවා කියන එක. ඔකෙන් කියන්නේ මේක තමයි කරන්නේ. අරිතිකත් මතක තියාගන්න නිවන කියලා කිව්වේ අසංකත බව, අනුපාද බව, මාත ගන්න බව, අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකෙන් ස්කන්ධය උපන්තවනහ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කරලා ස්කන්ධය මහට ගන්න තත්ත්වයට පත් කළ වර්තමාන ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා. වර්තමාන ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි බලලයි බලපු නිසාමයි අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති වුනේ. ඒ නැති වෙච්ච නිසා අනාගත ස්කන්ධය මොහොතේ ස්වභාවයට පත් කළා. වර්තමාන ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දන්නා වූ කමෙන් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු නැති කළා. ස්කන්ධය මතු නෝකදින ස්වභාවයට පත් කළ ජීවත් කරන තැනට කිව්ව සෝපදේශ නිබ්බාන. ආයේ ඉස් බව කරන එක කොහොම හුන්නතාවයක් හෝ ආරමුණ නැතිකමක් හෝ නෙවි. මේ ස්කන්ධයන්ගේ නෝපදීම මොහොත ගන්න බව ස්කන්ධයන්ගේ ඉපදීම නැති වෙලා. එතකොට තමයි කියන ජාති මම ඉපදීම නැති කළා මතු ආයේ ඉපදින්නේ නැහැ කියලා බය නැතුව සිංහනාද කරන්න පුළුවන්. ඇයි දැන් මේ හේතු ටික නැහැ කියලා දැන් හේතු ටික නැහැ කියන සාක්ෂිය මොකද මේ ඇත්ත කියන්නේ? මොන ඔතෙන්ද සෝපති හේතුන් පාන කියලා යම් ස්කන්ධ ටිකක ඇත්ත දන්නා වූ දක්නා කම ජීවත් වෙනවා නම් ඒ ස්කන්ධ ටිකෙත් ආයසන්තතියක් තියෙනවා. ආයසි ගරේක දවසට ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට ඒ සිහින වල ස්කන්ධය එකම එතකොට දුක් වූ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. එතකොට කියනවා අනුපදිශේෂ පරමයි. රහතන් වහන්සේ නමක් තුමුන් පෙරවා කියන එක ලෝක විවරය කියලා හඳුන්වන්නේ මෙන්න මේම දුක් වූ සතර අවසන්තරා. කෙලෙස් ටික නැති කළා අනාගත ස්කන්ධ ටික අවිද්‍යාවෙන් ස්කන්ධ ටික උපද්දන ටික නැති කළා සතරේ ප්‍රතිම නැති කරා. තණ්හාවට හටගත් තණ්හා මොලිකව හටගත් ස්කන්ධ ටික ප්‍රතිජනකම් කියනවා. ප්‍රති ටික නැති වෙනකොට ඒක ඉවීම නැති වෙනවා. මේ දෙආකාරයකින් ස්කන්ධයන්ගේ මහත ගන්න බව අනුපාද බව සාක්ෂාත් කරගන්න කරතමයි සෝප විදේ සම්බන්ධ අමත විදේශන කරන්නේ. මෙන්න මේ ක්‍රමයට තමයි මේ දුක්ඛ ස්කන්ධයන්ගේ නෝකදල ස්වභාවයට තමයි නිවන කියලා කියන්නේ. දුවීම කියන්නේ මෙතනකින් සම්බන්ධ තමයි ඒක. එතකොට එතෙ මේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා කර්ම කෙලෙස් පදාගෙන ඒකෙන් විඥානයේ නැවත දැකගෙන ආයත ස්කන්ධ හදනවා. ආයත ඇත්ත නොදන්නාකම නිසා කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් ටිකෙන් ආයත ස්කන්ධ උපදවනවා කියලා ස්කන්ධ ටික මුල් කරගෙන කෙලෙස් ටිකෙන් ස්කන්ධ ටික ආයත ස්කන්ධ ටික මුල් කරගෙන නිසා කෙලෙස් ටික කෙලෙස් ටිකෙන් ස්කන්ධ ටික කොහොම යන්නේ ගන්න. දැන් ස්කන්ධ ටික ඇත්ත දැකලා කෙලෙස් නැති කළා. කෙලෙස් නැති කරනවා ස්කන්ධයන්ගේ ඉදීම නැහැ. ඊගාව තියෙන ස්කන්ධ ටිකක් නෑ. එතකොට සතර අවසන් කළා. සීත බොහෝතරස්ම හිද්දතෝ කියලා නියෝනේ වෙන සිසිල් වීදී වෙන කියලා කියනවා. ඉතින් ඒකම වාකාතේ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න හැමදාම කරන හේතු පවරක් තමයි. ඒක සුභ.